साधु साधु साधु। देदहास दहाट वसरे तुंगरी मासे विसिवेनिदा भावना वेडसटहन ඔබ සමහර විටක අන් අය නිවැරදි කරන කෙනෙක්. සමහර විටක ඔබ ඔබම නිවැරදි කරන කෙනෙක්. එහෙත් ඔබම ඔබේ සිත නිවැරදි කළත් ඔබම ඔබ නිවැරදි කරගෙන නැහැතා. අන් අය කියන්නේ සිත කියන්නේ මේ සත්වයාටම පුජ්‍යලයාටම මුණගැහෙන තවත් සංඥාවක්. අන් අය කියන්නේ සිත කියන්නේ මේ සත්වයා පුජ්‍යලයාටම මුණගැහෙන තවත් සංඥාවක්. ඔබ සිටින්නේ ඊටත් වඩා ඔබෙන්. මම සිටින්නේ ඊටත් වඩා සැඟවුණු පැත්තක. එංගෝක ඉගෙන ගන්න දෙයක් නෑ, මේ කතාව ඇත්තද කියලා බලන්න. කතාව ඇත්තද කියලා බලන්න. හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න දෙයක් ඔබට නැහැ. ඔබට ඔබේ සිතයි ඔබ ඉගෙන ගන්න ඕන. ඔබ ඒක පරීක්ෂණය කරගෙන යන්න ඔබට රිසි පරිදි කැමති විදියට. හාමුදුරුව කරුණු කාරණා කියලා දෙයි. ඒ කෑල්ල ඒ විදියට ඒ ආකාරයෙන් තියෙනවද කියලා බලන්න. වාහනයක් ඇඩිච්ච කෙනෙකුට හදාගන්න ටෙලිෆෝන් එකෙන් උදව් කරනවා ගරාජ් එකේ ඉන්න මනුෂ්‍යය. බාස් එහෙ වාහන බාස් කොහොමද කියන්නේ? නෝන බලන්න බැටරි වෙයර් බුරුල් වෙලාද කියලා. ඉතින් මෙයා චෙක් කරලා බලනවා බැටරි වෙයර්. බලන්න නෝන පෙට්‍රෝල් වෙයර් එකක් කැඩිලද බලන්න. ඉතින් මෙයා චෙක් කරලා බලනවා පෙට්‍රෝල් ලීක් එකක් තියෙනවද කොහෙම හරි කියලා. බලන්න කොහෙ හරි ප්ලග් එකක් ගැලවිලා තියෙනවද වයර් එකක් කියලා. මෙයා බලනවා වයර් ටික ගැලවිලා නැද්ද කියලා බලන්න. එන්ජින් එක ගොඩාක් රත් වෙලාද කියලා බලන්න කියනවා. මෙයා බලනවා හොඳටම එන්ජින් එක රත් වෙලාද කියලා. ඉතින් ඒ වෙලාවවලදී ඒ කාරණේට අනුව උත්තර ලබා දීලා නිවැරදි කරවනෝ මේ ගරාජ් එකේ ඉන්න බාසුනේ. ඉතින් මම තමයි ඒ ගරාජ් එකේ ඉන්න බාසුන්නේ. ඔබ තමයි වාහනේ මගදී කඩාගත්ත නෝන මහත්තයා. තේරුණා නේද? ඔබේ වාහනේ තමයි ගැටලා තියෙන්නේ. ඔබේ හිත තමයි ගැටලා තියෙන්නේ. තේරුණා නේද? හිතේ තියෙන දේ පේන්නේ නැහැ කියලා හිතන්න එපා. හිතේ තියෙන දේ පේන්නේ නැහැ කියලා හිතන්න එපා. මූණ දිහා බැලුවාම අර පේන බලනෝ වගේ පේන බලන මොකද්ද තැටියක් දිහා බලාගෙන කියන්නේ නේද? ආන් ඒ වගේ මූණ බැලුවාම ඔක්කොම හිතේ තියෙන දේවල් ටික තේරෙනවා. නානත්ත කාය නානත්ත සංඥා කියන විදිහට බලන්න මේ එක එක්කෙනාගේ මේ මූණවල් වෙනස්. ශාන්ත මූණවල් තියෙනවා, ඉදිමිච්ච මූණවල් තියෙනවා, කළු වෙච්ච මූණවල් තියෙනවා, හතරස් ඒවා තියෙනවා, රවුම් ඒවා තියෙනවා, බෙරි වෙච්ච මූණවල් තියෙනවා, hina vela ඉන්න මූණවල් තියෙනවා, කනස්සල්ලෙන් ඉන්න මූණවල් තියෙනවා, එක එක මූණ ඔය ඔක්කොම ඔය හිත ඇතුලේ කියවන දේවල්. ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කරන්න ගියාට පස්සේ ගනුදෙනුවක් හරි මොකක් හරි කරන්න ගියාට පස්සේ ඒ බාණ්ඩ දිහා නොබැලුවට කමක් නැහැ, මිනිහගේ මූණ දිහා බලන් ඉන්න. දැන් වෙන අය වාහනයක් ගන්න ගියාම වාහනේනේ චෙක් කරන්නේ. මම හරි වාහනයක් ගන්න ගියොත් එහෙම මම චෙක් කරන්නේ වාහනේ නෙමෙයි, මම බලාගෙන ඉන්නේ මිනිහගේ මූණ දිහා. මූණ පේනවා කොතනද දෝෂ තියෙන්නේ කියලා. මූණෙම තියෙනවා මේ ඒ දෝෂේ. ටිකක් වෙලා ඉඳලා කියයි ඕන ස්වාමීන් වහන්සේ මේ මේක එන්ජින් එකේ කිසි ට්‍රබල් එකක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ, අපි අහුවෙන්නේ නැහැ. මෙයා කියනවා නෑ නෑ කිසි ට්‍රබල් එකක් නැහැ එන්ජින් එකේ. ඒ වගේම මූණේ ඔක්කොම තියෙනවා. මූණ පරීක්ෂා කරාම දෝෂ තියෙන තැන් ටික ඔක්කොම හොයාගන්න පුළුවන්. ඒක තමයි මේ ශාස්ත්‍ර කියනවා කියන එකෙත් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබේ හිත ඇතුලේ තියෙන හැම දෙයක්ම මූණේ තියෙනවයි කියලා හිතාගන්න. අර විශේෂ දන්නේ නිසා ඕක ආකර්ෂණය කරගන්න බැරිකම තියෙන්නේ. විශේෂ දන්න කෙනෙකුට ඕක හොඳටම තේරෙනවා, සතුන්ට හොඳට තේරෙනවා. දැනන්නේ සතුට හොඳට තේරෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක් කඳ මොඳරක ගිහිල්ලා භාවනා කරනවා. කුරුල්ලෝ ඔය ගිජුලි හිනියෝ මේ ඇවිල්ලා ළඟින්ම ඇවිල්ලා වහනවා, ඉන්නවා, පවතිනවා. සමහරලාට කරෙත් වහනවා, ඔළුවෙත් වහනවා, හිතෙත් වහනවා, ඔය විදිහට ඉන්නවලු. ඉතින් පොඩි හාමුදුරන්ට මේ විස්තරය කිව්වලු. අනේ මම භාවනා කරන්න ගියා, මගේ වටේට කුරුල්ලෝ ඉන්නවා, මෙහෙම ලිහිණියෝ එනවා, මෙහෙම ඉන්නේ කියලා. ඉතින් පොඩි හාමුදුරු කිව්වලු අනේ එහෙනම් මට එක්කෙනෙක් අල්ලලා ගෙනල්ලා දෙන්නකෝ කියලා කිව්වලු. ඉතින් ලොකු හාමුදුරු කල්පනා කරලා ඊළඟ දවසේ ගියාලු භාවනා කරන්න. දැන් ළඟට ආවම එක්කෙනෙක් අල්ලා ගන්න කියලා ඉන්නේ. එක කුරුල්ලෙක් ආවේ නෑ යාළු ළඟට. තේරෙනනේ එක සතෙක් ආවේ නෑ. මොකද හේතුව? ඒ සත්තු ඔක්කොටම මේ කිරණ ටග්ගල මැසේජ් එක ගියා. මැසේජ් එක ගියා ටග්ගාලා එක්කෙනෙක්වත් ආවේ නෑ. ඒ වගේ වින්නතුනේ මේ කිසි තේරුමක් නෑ, මේ හිත පේන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නකේ. හිත හොද්දටම පේනවා. ආගම්වල කියන්නේ දෙවියන්ට පේන්නේ ඔබේ හෘදයයි කියලා. නේද? ඔබේ සිතයි කියලා කියන්නේ ඒකයි. ඔබේ කය නෙමෙයි පේන්නේ දෙවියන්ට. මොකද්ද පේන්නේ? බුදුහාමුදුරන්ට පේන්නේ හිත. ආර්ය ශ්‍රාවකයට පේන්නේ හිත. මූණ හේතුවේ නැති වුණත් කවන්නෑ, හිත හොදගෙන ඉන්න ඕන. මූණ මේකප් නොකරත් කමක් නෑ, හිත මේකප් කරගෙන ලස්සන කරගෙන ඉන්න ඕන. දැන් මේකප් වේදන් වලට කොච්චර යවනවද මේගොල්ලෝ නන්නේ. නමුත් ගොඩක් අය ඉන්නෝ මේකප් වලට සෑහෙන වේදන් කරන. හිත මේකප් කරගන්න, ලස්සන කරගන්න කොච්චර වැය කරනවද, කොච්චර කැප වෙනවද, කොච්චර කාලයක් යොමු කරලා තියෙනවද කියලා බලන්න. කොච්චර වේදන් කරනවද කියලා බලන්න. බලන්න ඔයාටත් ඉස්සෙල්ලාම දානේ කියන ගුණය තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ දානයක් දෙන්න පරිත්‍යාගයක් කරන්න බැරි හිතක් තියෙනවනම් යහපත වෙනුවෙන්, ගුණය වෙනුවෙන්, යාචක වෙනුවෙන්, බුලන් වෙනුවෙන් ආදී වශයෙන් පරිත්‍යාගයක් කරන්න බැරි හිතක් තියෙනවා නම් ඒ හිතකට ඉතින් මේ නිවන් දකින්නවා කියන මහා අතහැරීම කරන්න පුළුවන්. ඉස්සෙල්ලා සාධාරණ හේතුන් යටතේ යහපත වෙනුවෙන් යමක් අත්හැරීමේ හැකියාව තියෙන්න ඕන ලෝභ චේතනාව පරදවල ධාන චේතනාව ජය ගන්න ඕන. අපි ඕන තරම් දැකලා තියෙනවා මුලින් ධාන චේතනාව පහළ වෙනවා. මුලින්ම කියනවා මේමයි කියලා, හැබැයි ටික දවසක් යනකොට ධාන චේතනාව අඩු වෙනවා. ඒක තමයි හැටි. ඒකලා ලෝභ චේතනාව ඇවිල්ලා මාංකොල්ල කනවා. එතකොට එයාගේ ඒකෙන් අදහස් වෙන්නේ එයාගේ ජීවිතේ ධාන චේතනාවට වැඩිය ලෝභ චේතනාව බලවත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම අනුන්ට වරදක්, හිරිහැරයක්, කරදරයක්, පීඩාවක්, හිංසාවක් කරන්නේ නැහැ කියන සිල්වත්කම තියෙන්න ඕන. ඒ කියන්නේ තමන්ට අදාළත්වයක් නැතුව, තමන්ට කිසිම බලපෑමක් නැතුව, තමන්ට ඒ ආකාරයෙන් එතකොට මානසිකවත් කායිකවත් මානසිකව කළත් කායිකව කළත් පිස්සෙක් නොවේ නම් කරුණු කාරණා කියලා දෙන්නට පුළුවන්. පිස්සු බල්ලෙක් නම් විතරක් ප්‍රතිකර්මයක් කල්පනා කරලා වෙනම සපයන්න ඕන. මොකද පිස්සු බල්ලොන්ට කර්ම කාරණා පැහැදිලි කරන්න බැරි නිසා. සිල්වත්කම තියෙන්න ඕන. තමා උපමා කරගත්ත අත්ථූපනායක ධර්ම කියලා කියන්නේ. මේ පොත්වල ආගම්වල හැරෙ මේ සිල්වත්කම බලන්න ඕනේ. තමන්ට ඒ දැනෙන දේ අනුන්ට ඒ විදියට දැනනවා කියලා තේරුම් ගන්නකෝ. එච්චරයි. ඔබ නිවැරදි වෙන්න කැමතිද? ඔබ නිවැරදි වෙන්න කැමතිද? ඒ කියන්නේ දෘෂ්ටි විසුද්ධියක් ඇති කරගන්න. දෘෂ්ටි නැති කරගන්න. චේතෝ විමුක්තියක් ඇති කරගන්න. සිත පිරිසුදු කරගන්න. කැමති වෙන්න ඕන. සමහර වෙලාවට සමහර අය කැමති නෑ හිත පිරිසුදු කරගන්න. එතකොට අපිට නිවැරදි කරන්න බෑ. යාචකෙක් ඉරිච්ච ෂර්ට් එකක් ඇඳගෙන හිටියා. කොන්ද දෙපා දෙතුන් පලකින් ඉරිලා හොඳටම කිලිටි වෙලා. ඉතින් මම ගිහිල්ලා කඩේට ගිහිල්ලා හොඳ ෂර්ට් එකක් ගෙනල්ලා මේ මිනිස්සයාට ඇන්දුවා. අර ෂර්ට් එකේ වලම ගලවලා ඒක වීසි ගල්ල කුණු වලට මේ ෂර්ට් එක අඳලා දැන් හොඳයි කියලා කිව්වා. ඉතින් එයා වැඩි කතා කරන්නත් බැරි එක්කෙනෙක්. ටික වෙලාවක් යනකොට අර ෂර්ට් එකනේ අර කුණු කොට ඉච්ච කය ඇඳගෙන ඇහිලා ඇඳගෙන. අර ෂර්ට් එක කොහේ දැම්මද දන්නේ නැහැ. දැන් එතකොට බලන්න එයාට නිවැරදි වෙන්න උවමනාවක්, එයාට පිරිසිදු වෙන්න උවමනාවක් නැහැ. ඉතින් මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඒක තමයි. තමන්ගේ හිත හදා ගන්න උවමනාවක්, හිතෙන් දියුණු වෙන්න උවමනාවක් නැති වුණොත් දියුණු වෙන්න බෑ. ආර්ථිකයෙන් දියුණු වෙන්න උවමනාවක්, ආර්ථිකයෙන් සංවර්ධනය වෙන්න උවමනාවක් නේද? ගේ හදා ගන්න උවමනාවක්, වාහනයක් ගන්න උවමනාවක්, ලෝකෙට සර්වයක් කරන්න උවමනාවක් නැත්නම් මොකද වෙන්නේ? ඒක කෙරෙන්නේ. ධර්ම රතියක් තියෙන්න ඕන. ධර්මයට ඇලෙන ගුණයක් තියෙන්න ඕන. ධර්ම රතිය තියෙන්න ඕන. නැත්නම් ඉතින් ඔක්කොම ඕන්නෑ 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 කියලා බෞද්ධයෝ ඕන්නෑ ඕන්නෑ කියන්නේ හොඳ දේවල් වලටමයි. පිරිසුදුව ඉන්න ඕන්නෑ, දියුණු වෙන්න ඕන්නෑ, කසාදයක් බඳින්න ඕන්නෑ, ළමයි හදන්න ඕන්නෑ. හොඳ දේවල් වලටමයි ඕන්නෑ කියලා තියෙන්නේ. ව්‍යාපාරයක් කරන්න නිර්මාණශීලී වෙන්න ඕනේ නැහැ. නිවන් දකින්න භාවනා කරන්න ඕනේ නැහැ. ඒකත් ඕනේ. කසිපුටි කබ්බොන්න ආ නියමයි. බූරු අතක් ගන්න ෂක් නියමයි. දාල්ලෑල්ලේ දාමෝඩ් එකක් අදින්නේ නියමයි. අල්ලපු ගෙදර එකට පොඩි විනයක් කරන්න නියමයි. ඒ කර්ම විපාක කියන ඒවා දන්නවා. ඒ වුණාට මිනිස්සු කරනවා. ඈ දැන් මගුල් ගෙවල් එහෙම ගන්න කට්ටිය විශාල සාපයක් එක්කනේ කසාදි බඳින්නේ. මොකද්ද? විශාල සාපයක් එක්ක තමයි කසාදි බඳින්නේ. ඇයි? අර මගුල් ගෙදරට එන මිනිස්සෙගේ ආයුෂ දවසකින් දෙකකින් පැයකින් අඩු කරලා තමයි එයාගේ කසාදි කරගන්නේ. ඒ කියන්නේ ඔබ අහලා තියෙනවද? එක අරක්කු වීදුරුවක් යාළුවෙකුට දෙනවා කියලා කියන්නේ ඒ යාළුවගේ ආයුෂ පැයකින් අඩු කරනවා කියන එකද? අරක්කු වීදුරු තුනක් දුන්නා කියන්නේ පහක් බිව්වා කියන්නේ. අරක්කු වීදුරුවක් කියන්නේ පුරෝවල එකක් නෙමෙයි, මේ පොඩි ප්‍රමාණයක් දුන්නා කියලා කියන්නේ පැය පහකින් එයාගේ ආයුෂ අනිවාර්යෙන් අඩු කරනවා. සමහරලාට ඊටත් වැඩි හොඳට බැරි වුණොත් පාරක් බහපු ගමන් එතනම ඉවරයි. ඇක්සිඩන්ට් එකක් හරි මෙහෙ වෙලා නේද? ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. එහෙමනම් මිනිස්සුන්ගේ ජීවිත මරන්න උදව් කරලා තමයි තමන්ගේ උපන්දිනය, තමන්ගේ මගුල් උත්සවය, ඈ තමන්ගේ බර්ත්ඩේ පාටි එක සමරලා තියෙන්නේ. එතකොට ආශිර්වාදයක් දෙවියන්ගෙන් හරි බ්‍රහ්මයන්ගෙන් හරි මේ මිනිස්සයන්ගෙන් හරි මේ මිනිස්සයන්ගේ ගෑනුන්ගෙන් හරි හම්බ වේද? හම්බ වෙන්නේ සාපයක් හම්බ වෙන්නේ. එහෙමනම් එවැනි මගුල් කරන, එවැනි උපන්දින සාද පවත්වන, එවැනි බර්ත්ඩේ පාටි කරන අයට සාපයක්ම ලැබිලා ඔවුන්ගේ ජීවිත විනාශ වෙනවා. මොකද ඔවුන් සාපයක් ලැබෙන දේවල් තමයි කරගත්තේ. මෙන්න ආශිර්වාදයක් ලැබෙන දේවල් කරුත් අපි පිනතුන් කරන. මොකද මොන භාවනා වැඩසටහනද ගිලම්පස ටිකක් දෙනවා, නායකත්වයක් දරනවා, බෝධි පූජාවක් කරන්න යනවා, යාචක පිරිසකට කමක් කැමති කෙනෙකුට දානම් පිනක් කරනවා, තමන්ගේ හිත සංසුන් කරගන්න භාවනාවක යෙදෙනවා. පහසු විදියට අර පැත්තට වේදන් කරන එක අනිත් පැත්තට වේදන් කරනවා, හොඳ පැත්තට වේදන් කරනවා. ඒ ඇත්තන්ට යහපත උදෙසා ආශිර්වාදයක්ම ලැබෙනවා. එහෙමනම් හොඳ රතිය තියෙන්න ඕන, හොඳ පැත්තට ඇලෙන ගුණය තියෙන්න ඕන. ඒකට කියනවා ආරද්ධ වීර්යය. ආරද්ධ වීර්යය. ඒ වගේම සතර සම්‍යප්පදාන වීර්යය තියෙන්න ඕන. ඒක තියෙන්න ඕන. නැතුව මෙහෙම ආගෙන හිටියයි කියලා කවදාවත් වැඩක් නැහැ නේ. නුවණින් අහසන්න ඕන. විශේෂයෙන් ඇසිය යුතුයි. විශේෂයෙන් අසන විට, හොඳින් කල්පනා කරගෙන විශේෂයෙන් අසන විට අපිට හරි දේම නිවැරදි දේම තෝරගන්න පුළුවන්කම තියෙනවා. නිවන දහස් වාරයක් ඇහුණත් ඒක අල්ලගන්න බැරි ඔබේ නුවණ ඒ නිවන කරා ගමන් කරන්නේ නැති නිසා. ඈත ගහක ඉන්න බස්සේ බැහිච්ච බැටරි කෑලි තියෙන ටෝච් එකකින් අමාවක දවසට දකින්න බෑනේ. ඈත ගහක ඉන්න කුරුල්ලෙක්, කර්මක් ඈතින් ඉන්න ගහක ඉන්න කුරුල්ලෙක් බැහිච්ච බැටරි කෑලි තියෙන ටෝච් එක ගැහුවට වදින්නද ඔබ? වදින්නේ නෑ නේද? ඉතින් පේන්නේ නෑ. එක්කෙනෙක්ගේ ටෝච් එකක් තියෙනවා හොඳට එළියයි, විනිවිද මාවයි. එහෙම තියෙනවනේ ටෝච් වර්ගත් නේ. බොහොම දුරවදිනවා ඒ ටෝච් එක. අපේ ගම් පළාත්වල එහෙම තියෙන වෙඩික්කාරයන්ගේ ටෝච්, අම්මෝ කැලි පහේ දායක මෙච්චර දිගේ තියෙන. ගැව්වම කෙලින්ම අර ඈත ඉන්න මුවාල පේනවා. සත්තු පේනවා. ඒ වෙඩික්කාරයන්ට තියෙන ඒවා. හමුදාවටත් තියෙනවා ඒ වගේ ටෝච් වර්ගනේ. ගැව්වම දුර පේනවා. මීට 3-400 හොඳට මේ ක්ලියර් යන ටෝච් එක. අන්න ඒ වගේ ආලෝකයක්, ප්‍රබල ආලෝකයක් තියෙන නුවණක් ඔබට තියෙනවා. ප්‍රඥා ලෝකයෙන් කියන්නේ ප්‍රඥාව නැමැති ටෝච් එක. එවැනි ටෝච් එකක් තියෙනවද ඔබට? අනේ නෑ ආමඳුරනේ, බැටරි ගෑලි තියෙනවද දන්නේ නැහැ ඉතින්. ඉතින් කොහොමද මේක බලන්නේ? ප්‍රඥාව කියන එක උපමා කළේ ටෝච් එකක්, ආලෝකයක්, විදුලි පන්දමක්, හිරු එළියක් වගේ. මෙන්න මේ ටෝච් එක හරියට තියෙන්න ඕන. එතකොට යම්කිසි සිද්ධාන්තයක් යනකොට මෙහෙම දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ඈතර ඈතර බලලා එයා ඒක තේරුම් ගන්නවා. සමහර අය ළඟ ටෝච් එක තියෙන බැටරි කෑලි නෑ. සමහර අය ළඟ ටෝච් එක තියෙන බල්බ් එක නෑ. ඉතින් ඒගොල්ලන්ට එළියක් පත්තු කරගන්න ඕනේ. ඒගොල්ලන්ට තමයි බුදුහාඳුරු පදපරමය කියලා කියන්නේ. මෙතන නම් එහෙම නෑ. මෙතන බල්බ් එකක් තියෙනවා. ටෝච් එකේ බැටරි කෑලි තියෙන අයත් ඉන්නේ. හැබැයි සමහර අයගේ ටෝච් එකේ බැටරි කෑලි බැහැලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳ චාචෙච්ච හොඳ බැටරි නැති අයත් ඉන්නවා මෙතන. ඒ කියන්නේ ආලෝකයේ මදි. ඒගොල්ලෝ මොකද කරන්න ඕන? ආලෝකය වැඩි කරගන්න ඕන. ආලෝකය වැඩි කරගන්න ඕන. ඒ වගේම කීප දෙනෙක් ඉන්න හොඳ ආලෝකමත් ටෝච් එකක්. ඔක පිටින් නෙමෙයි තියෙන්නේ, ඇතුළතින් ඒ ගලාගෙන යන්නේ ආලෝකය. ඒ කියන්නේ යමක් පැහැදිලි වෙන ස්වභාවයට කියන්නේ ආලෝකය. මානසික ගැටලුවක් නිර්වුල්ව දකින්න, නිර්වුල් කරගන්න පුළුවන් ස්වභාවයට මේ ආලෝකය කියන්නේ. එහෙම නැතුව මේ ඇස් දෙක පියාගත්තාම පේන ලයිට් එහෙම නෙමෙයි ඈ. නිල් පාට, කොළ පාට, රතු පාට ලයිට් එහෙම නෙමෙයි. ආලෝකය කියන්නේ ඉක්මනින් ගැටලුවක් निराකරණය කරන්න පුළුවන්. බෙල්ල වෙල්ලා ගන්න සීමාවට එන්න කලින් කෝච්චියද වෙල්ල දෙන්න කලින් ගැටුම් හදා ගන්න කලින් ඒක निराකරණය කරගන්න යාට පුළුවන්කම තියෙනවා. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හිතේ උපදින්න කලින් මේක निराකරණය කරගන්න හැකියාව තියෙනවා නේ. සමහර ඒවා එක උපදිනවනේ, එතෙන්ට එක උපදිනවා. ඉපදුනාට පස්සේ එතකොට අමාරුයි. බෝම්බයක් පිපුරුවට පස්සේ ඒක නිෂ්ක්‍රිය කරන්න වැඩක් නැහැ නේද? බෝම්බ එන්නම කලින් නිරෝල් කරගන්න ඕනේ. මිනිසා විතර දරුණු බෝම්බයක් තව කොහොමවත් අත් තියෙනවද? මිනිසා කියන්නේ හරි දරුණු බෝම්බයක්. ඒකට හේතුව මේ මිනිසාට ප්‍රඥාව නැහැ. තමන්ගේ ජීවිතේ දිග පළල මනින්න, කුසලා කුසල මනින්න, හරි වැරදි මැනගන්න. ඒකයි ඔය ඔක්කොමයි නනම් එහෙම අගෙන දෙයක් නැහැ, ගෙනියන දෙයක් නැහැ, පවතින දෙයක් නැහැ. සද්භාවයෙන් කළ හැකි කළ යුතු කාර්යයක් මම කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්නේ නෑ මේ ජීවිතය තුළ කියන සද්භාවය හටගන්න. තනතුරක් ලබනවනම් සද්භාවය, ධනයක් ලබනවනම් සද්භාවය. අපිට වුණත් පුළුවන් අසද්භාවයෙන් ධනය හම්බ කරන්න ඕන නම් යව වෙන තිබ්බා. මගේ ඔය ශාලාවේ දවස්වල මගෙන් ඉල්ලෝ යාළුවේ මේ කබු මහත්තයෙක් ඉල්ලෝ මාසෙට ලක්ෂයක් දෙන්නම් කියලා. එයා බැත්තයක් තියෙන පොඩි කුවපුලතිය තියා කිය දුන්නත් දෙන්නේ. මම මේ නිදහසේ ඉන්න මෙතන හදාගෙන තියෙන්නේ කියලා මිනිහට දේවාලයක් කරන්න කොළඹ බැත්තේ. එතකොට මට ලක්ෂයක් දෙනවා නම් මිනිහ 10ක්වත් හම්බ කරන වෙති නිවාසෙට. ඔය වගේ ලැබීමක් ඉතින් අපිට නෑ කපු මාතුරුට වගේ. ඉතින් එක වෙලාවකට ඉදෙන කපු එක් වුණා නම් හොඳයි කියලා. ඒ කපුව ගැන මාත් එක්ක ඉස්කෝලේ ගිහින් යාළුවෙ. අනිත් එක්කනේ ඉතින් එහෙම තමයි. කියන්නේ ඒ තරමට ඉන්න ඔය පැත්තට. ඒ නිසා සද්භාවය තියෙන්න ඕන. මොන දෙයක් වුණත් ඒකේ අසද්භාවයක් තියෙනවනම් වැඩක් නැහැ නේ. සද්භාවයක් තියෙන්න ඕන. සේවය තුල, පරිත්‍යාගය තුල, හැවත්ම තුල සද්භාවය තියෙන්න ඕන. දැන් රස්සාවක් හොයාගත්තත් සමහර අය පෞකාර රස්සා හොයාගන්නේ නැනේ නේ. කුකුල්ල කපන, බල්ලු මරන, ඈ සත්තු මරන, හරක් මරන ජොබ් වලට සමහර අය යනවද? යන්නේ නැහැ. මොකද ඔවුන් අපේක්ෂා කරනවා සද්භාවය. වසවිස නිර්මාණය කරන, ඈ කසිප්පු කරන ඒවට යන්නේ නැහැ. සද්භාවයේ අය. නැත්තම් ඉතින් ඉන්නවා. මේ අපේ වන්ද පරම්පරාගත ඥාති බවා ඉන්නෝ කසිප්පු කරන අය. ඔය ඇත්තොන්ගෙත් ඇති ඉන්නනේ. පැද්දුරින් මාමල බාපල මුත්තල වගේ කට්ටිය ඉන්නවා. කොයි හරි පැත්තකින් ඉන්නවා කසිප්පු ගෑල්ලෝයි කොහෙම නැත්තම් පෙරනවා. එහෙම කට්ටිය ඉන්නවා. ඒ පොලිසියත් එක්ක යාළුවෙන් පෙරාගෙන යනවා. ඉතින් ඒක තමයි ස්වභාවය. ඒ රටේ සංවර්ධිත ක්‍රමවේදී. මොකද පිටරටට යන සල්ලි ඔක්කොම ගමේම ඉතුරු වෙනවනේ. ගමේ නිෂ්පාදනය. කොච්චර ඥාණයේ තියනද අපේ මිනිස්සුන්ට? විනාශය පිණිස. ඈ ඕක නිවන් දැකීම පිණිස තිබ්බනම් අපේ මිනිස්සු හඳට ගිහිල්ලා මේ වෙනකොට දහපාරක්. විනාශය පිණිස දැන් බලන්න ඈ පෞගේ කාලේ යුද්ධ කරන්න, බෝම්බ පුපුරවා ගන්න, හමුදා කැම්ප් වලට ගහන්න, ඕව විනාශ කරන්න පුදුම මොලයක් නේ තිබ්බේ නේද? විදුලි බලාගාර විනාශ කරන්න, බස් පුච්චනෝ තිබ්බ විශාල මොලයක්. උපාංශීලිය ඒ විනාශය සඳහා ඇති කරගන්න ඒ බුද්ධිය තියෙනවා නම් යහපත සඳහා සියදිවි හානි කරගන්න මිනිස්සු ඒ දරන වීරය, ඒ බලය තියෙනවා නිවන කරා. එයා නිවන දකින මරාගෙන මැරෙන ඒ වීරය, මිනිස්සෙක් මරාගෙන මැරෙන නෙමෙයි, තමන්ගේ සිත අවබෝධ කරගන්න එයා යදෙව්ව කරහත් වෙනවා. තේරුණානේ? අනුන් එක්ක ගැටෙන්න, අනුන් පරදවන්න, අනුන් මරන්න යොමු කරන චිත්ත ධෛර්යය, වීරිය. කොච්චර ධෛර්යයක් තියෙන්න බෑ තවත් කෙනෙක්ව මේ මරන්න, විනාශ කරන්න. එතකොට ඒක තමන්ගේ මමත්වයේ මරා ගන්න, තමන්ගේ කෙලෙස් මරා ගන්න. තමන් එදෙව්වොත් එහෙම එයාට පුළුවන් තමන්ගේ කෙලෙස් මරා ගන්න. දැන් අඟුලිමාල කාලයක් අනු මරාගෙන ගියා. ඊට පස්සේ ඒක හැරෙව්ව කොයි පැත්තටද? තමන්ගේ මමත්වයේ මරන්න හැරෙව්ව. අන්න ඒ වගේ එඩිතරකමකු අන්ඩර්වර්ල් ගතියකුත් තියෙන්න ඕන. තේරෙනනේ? තමන්ගේ මමත්වේ නැති කරන්න අන්ඩර්වර්ල් ගතියක් තියෙන්න ඕන. මෙතන ඉන්නව නේද අන්ඩර්වර්ල් වල අය? ඉන්නයි කියන්නේ දෙන්නේ. ඒ වගේ ඒ ගතිය අන්ඩර්වර්ල් ගතියක් තියෙන්න ඕන. ඒසම මේ බුද්ධ ශාසනේ එහෙම ලොකු අන්ඩර්වර්ල් කාර්යය තමයි ගොඩක් අය මේ ආන වෙලා එහෙම තියෙන්නේ. හොඳ වැඩ කරලා තියෙන්නේ ඒ අය තමයි ප්‍රබල වශයෙන්. ආලවක යකාස වුණා නුනා කිව්වහම දෙන්නේ අපිට බැරිද සෝහන්? පින්නතුනේ සෝවාන් මාර්ග ඵලයේ මාර්ගයේ නිර්වාණ මාර්ගයේ ඥානී ඉන්නවා. දැන් මේ අවශ්‍ය කරන්නේ අවසාන හරියට යන්න. අරිහත් ඵල සමාපත්තිය දක්වාම දියුණු කරගන්න උවමනා වෙලා තියෙනවා. ඔබේ මනස ඔබ කියන කෙනෙක්වත් මම කියන කෙනෙක්වත් නැති තැනින් අවදි වෙන තුරුම අවදි කරන්න ඕන. බලන්න හිත අතහැරගෙන 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 යන්න. හැම තිස්සෙම දෘෂ්ටි වලට බැඳෙනවා, දෘෂ්ටි වලට බැඳෙනකොට හිත අතහරින්න. හැම තිස්සෙම දෘෂ්ටි වල තියෙන නිස්සාරත්වය දකින්න. හැම තිස්සෙම මොකද බලන්න ඕන? දෘෂ්ටි වල තියෙන නිස්සාරත්වය. හැම තිස්සෙම බලන්න සංකල්ප වල තියෙන නිස්සාරත්වය. හැම තිස්සෙම බලන්න වේදනාවන්වල තියෙන නිස්සාරත්වය. හැම තිස්සෙම බලන්න මේ කයේ තියෙන නිස්සාරත්වය. හැම තිස්සෙම බලන්න මේවා පිනවීමේ තියෙන නිස්සාරත්වය. තමාට තමාවත් නැති තැන තමන්ට ස්වාමියෙක්, තමන්ට ස්වාමි දියණියක් හෝ තමාට තමාවක් නැති තැනක හෝ තමන්ට ගෙයක් හෝ තමන්ට ධනය තමාට තමාවක් නැති තැනක හෝ තමන්ට යාළුවෝ හෝ තමන්ට දරුවෝ ඔබට ඔබ අහිමි වෙන දවස 2080 වෙන්න කලින් 100 වෙන්න කලින් හමු වෙනවාමයි. නවරදවාම ලැබෙනවාමයි. 2100 වෙන්න කලින් ඔබට ඔබ අහිමි වෙනවාමයි. ඔබට ඔබ අහිමි වෙනවා නම් ඔබේ කියලා ඔබ හිතාගෙන හිටපු සියලු දෑයි මොහොතේ මහිම වෙනවද නැද්ද? අහිමි වෙනවා. මගේ ගේ, මගේ දරුවෝ, මගේ යාළුවෝ, මගේ මිත්‍රයෝ, මගේ ධනය කියපු ඒවයි 7-10ක් 7-5ක් තඹ දොහිතුවක් ගෙනියන්න බෑ. එහෙනම් මොකද්ද මේ මොහොතේ මේ චිත්ත පීඩාව? හිතෙන් ගන්න මමත්වේ මායාව මුලාව නේද? ඒක අතහරින්න. ඒ සංකල්පය අතහරින්න. ඒකට කියන්නේ සංකල්පයක්. මේ මම කියන සංකල්පය. මේ මගේ ඉඩම කියන සංකල්පය. සංකල්පයක් තියෙන. අතහැරීම කියලා එක තුලින් මතුවෙන පින්තුරේ මහා පුදුම ශාන්තිය. අල්ලා ගැනීම කියන එක ඇතුලේ තියෙන මහා ගින්නක්. මොනවද අල්ලගන්නේ? දෘෂ්ටි සංකල්ප අල්ලගන්නේ. අතහැරීම මහා ශාන්තිය. මෝඩයෝ එක්ක ජය ගන්නවට වැඩිය හොඳයි මෝඩයෝ ඉදිරියේ පරාජය වෙලා පඬිවරු අතර ජය ගන්න. මෝඩය අතර ජයග්‍රහණය අල්ලා ගැනීමෙන්, පඬිවරු අතර ජයග්‍රහණය අතහැරීමෙන්. මෝඩය අතර ජයග්‍රහණය කලකෝලහල කර ගැනීමෙන්, පඬිවරු අතර ජයග්‍රහණය සංවර වීමෙන්, සංසුන් වීමෙන්, සයිලන්ස් වීමෙන්. සල්ලේක සූත්‍රයේ සඳහන් කරන පින්තුර මේ කුසලය උපදවාගෙන තා සුළු වෙලාවක් නමුත් කටයුතු කරන්න පුළුවන් නම් ඒක මහා කුසල දෙන මහා බල ඇති කරවන මහා ශාන්තියක් ඇති කරවන අපූරු අනුහස් තියෙන මහා පුදුම අනුහස් තියෙන එක කියලා නිම කරන්න බැරි අනුහස් තියෙන ශ්‍රේෂ්ඨත්වයක් වෙන තුන. ඒ මහා අනුහස් දෙන කුසලය අවේදී තත්ත්වය නිරෝධත්වය මමත්වයෙන් තොර අමඤ්ඤමානය අකාලිකත්වය යුක්තව යමකුට වාසය කරන්න පුළුවන් නම් ඒ තමයි ආර්ය ශ්‍රාවකයා. ඔබට පරීක්ෂා කරලා බලන්න වෙන්නේ මේ මොහොතේ මම මමත්වයෙන්ද ඉන්නේ, මේ දැකීම ගලා යන්නේ මමත්වයෙන්ද, ඒක දුරු කරගන්න, මේ හිතන්නේ මමත්වයෙන්ද, ඒක දුරු කරගන්න, මේ භාවනා කරන්නේ මමත්වයෙන්ද, ඒක දුරු කරගන්න. හැම තිස්සෙම මමත්වයේ දුරු කරමින්ම වාසය කරන්න. මේ දැන් විදර්ශනා කරන්නෙත් මමද මමත්වයෙන්ද කියලා බලන්න. මමත්වයේ ගුණයක් හසු වෙනවා නම් ඒක දුරු කර අතහැර වාසය කරන්න. සංවරාපහතම්මා සංවර කරන්න. භාවනාපහතම්මා සියලු භාවිතාවන්ගේ නිදහස් වන්න. ගැටලුවක් තියෙනවා නම් මේ ගැටලුව මට මේ දෘෂ්ටිය නේද කියලා තේරුම් ගන්න. එතකොට ගැටලුවට මුහුණ දීපු කාරණේ නිරවුල් කරන්න යන්නේ නැතුව ඔබට පුළුවන් ඔබගේ දෘෂ්ටිය නේද මේ පැටලීමට හේතුව කියලා තේරුම් අරන් එක නිවැරදි කරගන්න. නිහඬ බවට ආසත්ත වීමෙන් දැඩි තණ්හාවක් ඇති කර ගැනීමෙන් නිහඬ බව ලබන්නට බෑ. නිහඬ බවට ආසත්ත වීමෙන් නිහඬ වෙන්නට බෑ. ආසත්ත භාවය දැඩි ආශාව නැතුවයි නිහඬ බව අත්දකින්නේ. මානසික සිල්වත්කම නැත්නම් එයාගේ හිත එකඟ කරන්න හරි අමාරුයි. මොකද හේතුව හෘද සාක්ෂියට විරුද්ධ වැඩ කරන කෙනෙකුට හිත එකඟ කරන්න හරි අමාරුයි. හෘද සාක්ෂියට එකඟ වන්න, සමාව ගත යුත්තට සමාව ගන්න, අත්හල යුත්ත අතහරින්න, දුරු කළ යුත්ත දුරු කරන්න. මේ ලෝකෙ මම කියා කෙනෙක් හරි, මගේ කියා දෙයක් හරි වශයෙන් සංකල්පයක් ඇති කරගන්න පුළුවන්, දෘෂ්ටියක් ඇති කරගන්න පුළුවන්, විද්‍යාත්මක දෙයක් නැත, තියෙන මායාකාරී දෙයක්ම පමණයි. මගේ ශරීරය මායාවක්, මම මායාවක්, මගේ බිරිඳ මායාවක්, මගේ ස්වාමියා මායාවක්, මගේ ධනය මායාවක්, සියල්ල මායාවක් බව තේරුම් ගත්තහම මායාවක් මායාවක් කියා ඉන්නත් උවමනා නැහැ. මායාවේ නිදහස්ව වාසය කරනවා. මනස සංසුන් කරන්නත් එපා, අසංසුන් කරන්නත් එපා. ඔබ ස්වභාවික වෙන්න බලන්න. ඒ හොඳටම ඇති. මනස සංසුන් කරන්නත් එපා, අසංසුන් කරන්නත් එපා. ස්වභාවික වෙන්න බලන්න. හැම තැනම මම ඉන්නවා නම් ඒකෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ මම කියලා ගන්න කෝණයක් තියෙන පින්නතනේ. මම කැමති පරිදි, මම හිතන පරිදි, මගේ මතවාදය, පිටින් ආපු බහුමතවාදය, පරවාදය, අත්වාදය දුරු කරලා මමත්වේ නිදහස් වන්න. දෘෂ්ටියක් කියන්නේ දෘෂ්ටි ඇංගල් එකක්. එහෙම නැත්නම් බලන විදිය. සම්මා දිට්ඨිය කියන්නේ මේ ඇංගල්ස් අයින් කරනවා. දෘෂ්ටි අයින් කරනවා. දෘෂ්ටි දුරු කරන්න දෘෂ්ටි හදාගන්න උවමනා නැහැ. මේ මොහොතේ ඇති කරගත්ත දෘෂ්ටිය ඔබට මේ මොහොතේ පීඩා දෙනු ඇති. ඒක දුරු කරන්න එච්චරයි. මේ මොහොතේ ඔබ යමකින්ද පීඩා විඳින්නේ? ඒක තමයි ඔබට ලැබිච්ච භාවනාව. ඒ තුල ඇති දෘෂ්ටිය, ඒ තුල ඇති සංකල්පය හඳුනා ගන්න. ඒ තුලින් නිදහස් වෙන්න. මනස ඕනවට වඩා තද කරගන්නත් එපා. ඕනවට වඩා මනස ගුරුල් කරලා දාන්නත් එපා. වීරිය නැත්තෙකුසේ වාසය කරන්නත් එපා. අධික නොහික්මුණු වීරියක් තියාගන්නත් එපා. අන්නේ ආකාරයෙන් සසරින් නිදහස් වෙන්නේ. වීරිය නැති පැත්තට වැටෙන්න දෙන්නේ නැතුව, වීරිය ඇති පැත්තට වැටෙන්න දෙන්නේ නැතුව මධ්‍යයට ගන්න ඕන. ඔබට හරියට නිර්වාණ ධර්මය අරමුණු වුණාම වීරිය නැති පැත්තටත් නෙමෙයි ඔබ වැටිලා තියෙන්නේ, වීරිය ඇති පැත්තටත් නෙමෙයි. ආන්න ඒ නිසා හරීම ශාන්තියක් ඇතුළේ මතු වෙනවා. නිවැරදි භාවනාව කියලා කියන්නේ පරණ හැඩ අතහැරලා අලුත් හැඩ නොගෙන සිටීම. නිර්වාණ භාවනාවේ ලක්ෂණය මොකද්ද? පරණ හැඩ අතහැරලා අලුත් හැඩ නොගෙන ඉඳීම. දැන් අපිට දකින්න පුළුවන් භාවනා කරන්න සූදානම් වෙන්න කිව්වහම ඔන්න භාවනාව කියලා අලුත් හැඩයක් ගන්නවා. උඩ පරණ හැඩේ අතහැරලා අලුත් හැඩයක් ගත්තා. ඒක නෙමෙයි භාවනාව. නෙවැරදි භාවනාව කියලා කියන්නේ පරණ හැඩ අතහැරලා අලුත් හැඩයක් නොගෙන සිටීම. බලන්න මේ ඉලක්ක කරගන්න මොනතරම් අමාරුද කියලා. පරණ හැඩ අතහැරලා අලුත් හැඩයක් නොගෙන සිටීම. සිහිය හේ මෙහෙ දුවනවා නම් පවත්තන්න අමාරු නම් ආශ්වාස ප්‍රාශ්වාසයේ පොඩ්ඩක් බැඳලා තිබ්බට කමක් නැහැ. හරක පොඩ්ඩක් ගහේ පටලවලා ඉස්සෙල්ල පාලනය කර ගන්නවා වාගේ. ඊට පස්සේ තමන්ට ආස්වාස ප්‍රාස්වාසයේ මොක බදලා දියන්න ඕනේ. පාලනය වුණාම හිත විදර්ශනා කරගෙන යන්න පුළුවන්. විදර්ශනා කරන්නේ හොය හොයා විදර්ශනා කරන්නේ. මේ මොහොතේ ප්‍රශ්නයක් නැත්නම් ඔබ සන්තෝෂයෙන් ඉන්න, විදර්ශනාව වුණත් නැහැ. භාණ්ඩයක් නැති වෙලා නම් තමයි හොයා බලන්න කියලා කියන්නේ. භාණ්ඩයක් නැති වෙලා නම් විතරයි. මනාකොට ධර්මය අවබෝධ කොට අවසන් වූ කල්හි විදර්ශනාවත් අවශ්‍ය නැත. විදර්ශනාව වැදගත් වන්නේ ගැටලු ඇතිවන කල්හි පමණයි. මානසික ප්‍රශ්න, ධාර්මික ප්‍රශ්න ඇති වෙන තැන තමයි විදර්ශනාව වුණ. දෘෂ්ටි ධනාත්මකව හෝ ඍණාත්මකව නොගන්න. දෘෂ්ටි ධනාත්මකව හෝ ඍණාත්මකව නොගන්න. එයයි ස්වභාවිකත්වය. වැඩ කරන්න, භාවනා කරන්න, හිඳගෙන සිටින්න, ඇවිදින්න, වාඩි වෙලා සිටින්න, සැතපෙන්න, දෘෂ්ටි නැතිව ධනාත්මක හෝ ඍණාත්මක නොවි ඔබගේ වැඩ කරන්න. ධනාත්මක හෝ ඍණාත්මක නොවි භාවනාවේ දෙන්න. සංකල්ප නිසා ඇතිවන පීඩාව දුරු කර වාසය කරන්න. සාකච්ඡා කරන්න ඉස්සරහට එන්න ඕන කවුරු හරි ඉන්නවද අත උස්සන්න? බෙල්ල වැලලා ගන්න ලණුවත් අරගෙන එන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට එන්න. පුදුම අභියෝගයක්. ජීවිතය කියන එක රැකගන්න, ජීවිතය කියන එක පෝසත් කරගන්න මුළු ලෝකෙම මහන්සි වෙද්දී මෙතන ආත්ම සෙනෙහය, මමත්වය, ජීවිතේන්ද්‍රිය කියන ඒ ඉන්ද්‍රිය අයින් කරන්න හදන්නේ. බලන්න මේ වචනේ, ඇස කියන ඉන්ද්‍රිය, කන කියන ඉන්ද්‍රිය, ඔය ඔක්කොටම ගිහිල්ලා ගිහිල්ලා අවසාන එන මොකද්ද? ඔක්කොම ටික එකතු කළා. ජීවිතේ ඉන්ද්‍රිය. ඒක ඉන්ද්‍රියක්. කාටද මේ ජීවිතේ ඉන්ද්‍රිය තියෙන්නේ? සත්පුජ්‍යල ආත්ම කියන අවිද්‍යාව නැමැති මේ දෘෂ්ටිය තියෙන අයට ජීවිතේන්ද්‍රිය පවතින. ඕක රැකගන්න ඊයට පොඩ්ඩ ඇත්තම් මට බැන්න, මට දොස් කිව්වා, මට නිග්‍රහ කළා, මට ඇති වුණා, මට නැති වුණා කියලා මම 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 කියලා දැඩිව ගන්න ස්වභාවය. ධර්ම අවබෝධය කරගත්ත උත්තමයොත් මම මම කියලා ගන්නවා. ධර්මානුකූලව, අධර්මානුකූලව ගන්නෑ. මම මම කියලා පැවැත්මක් තියෙනවා. ධර්මානුකූලව අර මිත්‍යා දෘෂ්ටියෙන් මම කියලා ගැනීම කියන එක නේද? තමන්ගේ බෑග් එකට අත දාලා තමන්ගේ සල්ලි ගැනීම කියන එකක්, අනුන්ගේ බෑග් එකට අත දාලා අනුන්ගේ සල්ලි ගන්නවා කියන්නේ තව එකක් නේ, දෙකක්. ඒ වගේ තමයි හරියට තමන්ගේ බෑග් එකට අත දාලා තමන් සල්ලි ගන්නවා වගේ සාධාරණ ක්‍රමවේදයක් තමයි මේ ආර්ය ශ්‍රාවකයාට මම කියන තැන තියෙන්නේ. පුතඥයා මම කියන තැන තියෙන්නේ අනුන්ගේ බෑග් එකට දාලා සල්ලි ගන්නවා වගේ අසාධාරණ ක්‍රමයක්. ඒ කියන්නේ දැඩි තෘෂ්ණා, දැඩි ලෝභ, දැඩි වෛර, දැඩි ක්‍රෝධ තියෙනවා. ඒ නිසානේ මේ එකට හොඳට දෙන්න බීම එක මාරු කරගෙන බීලා, එක බීම එකෙන් බීලා, එක අතින් කාලා, එක මුට්ටියේ කාලා ඒ ස්වාමියටම නඩු දානවා. ඒ බිරිඳටම නඩු දානවා නේද? ඒ බිරිඳවම ඒ ස්වාමියා විසින් ඕන නැති කරනවා. ඒ ස්වාමියා නැති කරනවා. නොයෙකුත් දේවල් එන්නේ දැඩි පුහුදුන් භාවය මමත්වේ නිසා. ධනය වෙනුවෙන් මරා ගන්න, බලය වෙනුවෙන් මරා ගන්න, මේ ධර්ම අවබෝධය කරගත්තේ නැති හාමුදුරුවරු ඉන්නවනේ, පන්සල් වෙනුවෙන් මරා ගන්න. ලොකු එක්කෙනාගෙන් පස්සේ දෙවෙනි එක්කෙනාට නම් අයිති වෙන්නේ, තුන්වෙනි එක්කෙනා කුමන්ත්‍රණයක් යදවනෝ, දෙවෙනි එක්කෙනා ඉක්මනින්ම ස්වර්ගස්ත කරන්න. එහෙම වෙලදී පුතඥ බව තිබුණොත්, අන්ධකම තිබුණොත්, නූගත්කම තිබුණොත්, අනවබෝධය තිබුණොත් ඒක පන්සලේද, පල්ලියේද, කෝවිලේද, දේවාලයේද කියලා කතාවක් නෑ. මනුස්සයාගේ අවිද්‍යාව මහා පුදුම විනාශයක් ලෝකේ කරනවා. මනුෂ්‍යයාගේ අවිද්‍යාව මහා පුදුම විනාශයක් කරනවා. පුදුමයින් පුදුම විනාශයක් කරනවා. දැන් එන්න එන්න ලෝකෙ දියුණු වෙනවද? නෑ. එන්න එන්න අවිද්‍යාව. එන්න එන්න අවිද්‍යාව තියෙනවා. එන්න එන්න මිනිස්සුන්ගේ චින්තාමය ශක්තිය දුර්වල වෙලා ගිහිල්ලා හුදෙක් න්‍යාය පත්‍ර හා නීතිමය පරාසයන්තල මිනිස්සු ප්‍රයා කරනවා මිස හිතල වැඩ කරන්න දන්නේ නැති මිනිස්සු වෙනවා. ඒක නිසා තමයි ඒ වගේ තැන්වලදී සාහනේ වෙලාවක් ඇහුවත් මිනිහා කියයි අර ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකකින් ගිහලා ඕක අහන්න කියලා. මිනිහා කියන්නේ නැහැ වෙලාව. අතෙන් ගිහලා ගන්න කියලා. එනිසා මේ ලෝකයෙන් මිදින එකම නේද හොඳ? නිදහස් වෙලා තොරචෝන්තියක්ම නැතුව යන එක නේද හොඳ? ආයි මොකක්වත් ගන්න දෙයක් නැහැ. මහා කාලකන්ණ මිනිසුත් එක්ක ඉන්නේ. කාලකන්ණ කියලා කියන්නේ පරමාර්ථයෙන් බැලුවොත් කාලේ විනාශය සම්පූර්ණ විනාශ කිරීම. රහතන් වහන්සේගේ ගුණයක්. ඒක හොඳයි. මම කියලා තියෙනවා කාලගන්න කිව්වම හොඳයි කියලා. අනිත් පැත්තෙන් කිව්වහම කාලය අනුභව කරමින් පාවිච්චි කරමින් කාලය තුල වාසය කිරීම කාලය ගෙවන්නටත් කියනවා කාලගන්නේ කියලා. එකේ කාර්යය කාලය විනාශ කරලා දැමීම කියන අර්ථයටත් ගන්න පුළුවන්. කාලය ගෙවා දැම කියන අර්ථයට ගන්න පුළුවන්. එතකොට නිකං කාලය ගෙවා දාන ලෝකයක් තියෙනවා. ඒ නිසා කිසි තේරුමක් නැහැ මේ ලෝකේ. කොතෙන්ද ගියත් පව් කෙරෙන සිතුවිලි තියෙනවා. ඔබට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් කියන්නකො. ලෝකෙ දිහා බලන්න. නීතිඥයෙක්ගේ චරිතයක් ගන්නද? නීතිඥයා නීතියානුකූලද? ඈ උන් විතර නීති කඩන අය කවුරුත් නැහැ. ලෝයස්ලා නෙමෙයි කවුද මට නමක් කිව්වා ලයස්ලා කියලා. ලෝයස්ලා නේ ලයස්ලා. ඉතින් ඒ වගේ අහවල් අහවල් චරිතය අහවල් ආදර්ශයට ගන්නද මහ පව් කිරෙන තැන්. බලය බලය වැඩි 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 තියෙන තැන්වලට මම ගිහිල්ලා බලලා තියෙනවා. ඒ බලය බලය වැඩි වෙන්න වැඩි වෙන්න ධනේ ධනේ වැඩි වෙන්න වැඩි වෙන්න ගොඩක් ආයේගේ දුෂ්ටකමත් ඒ ගන්නට ලොකු වෙලා තියෙනවා. පස්සේ බලනකොට මේ සමාජයේ ඉහළින්ම වැජබෙන්නේ ලොකුම දුෂ්ටයා ලොකුම අසාධාරණ කරන පූජ්‍යලයා බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් අපිට අවශ්‍ය කරන්නේ දෙලව සහනය කරන ආධ්‍යාත්මික ජයග්‍රහණයක් මිසක් අපිට ඕනේ නැහැ බාහිර ජයග්‍රහණයක්. දැන් මට බාහිර මිනිස්සුන්ගේ හොඳ නම් අපේක්ෂා කරන්නෙත් නැහැ. බාහිර මිනිස්සු මට දිනා ගන්න උමනාවකුත් නැහැ. ඒ නිසා මම බාහිර මිනිස්සු රවට්ටන්න එච්චර වැඩ දාගෙන නැහැ. අර යතරහ වෙයි කියලා එයාගේ මල ගෙදර දුවන්න මෙයා දරහ වෙයි කියලා මෙයාගේ මලකෙද දුන්න මට උමනාවක් නැහැ. ඇයි? ලොකුම දේ තමයි තරහ වෙන එකනේ. ඉතින් තරහ වුණාම මට ලාභයි. කවුරු හරි තරහ වෙනවා නම් මට ලාභයි ඒක. මගේ විවේකයේ තහවුරු වෙනවානේ. අපි එයාගේ මල ගෙදර ගියාම අපේ මල ගෙදර එන්නේ නැහැ කියලා මිනිස්සයා කියනවනම් ඒක ලාභයක්. බීම බෝතලයක් හරි ඉතුරු වෙනවා. අනිත් එක ඉතින් මල ගෙවල් වල අත්තමට යන එකේ තේරුමක් තියෙනවා. අපි ගියාම ඒ අත්තමට එනවා මෙහි මල ගෙදරට. අපි මගුල් ගෙදර ගියාම ඒක අත්තමට එනවා මගුල් ගෙදරට. අපි ගම්පලන්තල මිනිස්සුනම් කොහොම කාලයක් ඉතින් මගුල් ගෙවල් හැරෙ මෙහෙ ඉතින් කරගෙන කරගෙන ඉන්නෝ. දැන් අපි මගුල් ගෙවල් කොච්චරතරම් ගිහිල්ලා කීයේ කීයේ හැර දීලා තියෙනවද? ওই සල්ලි ටික අපිත් එකතු කරගන්න අපිත් මොකක් හරි මගුලක් ගන්නවා කියලා කල්පනා කරලා ආච්චි අම්ම ලොකු ළමෙක් වුණා කියලා හරි මගුලක් ගන්න. ඒ ගම්හනවල එහෙම කල්පනා කරන විදිය. ඊට පස්සේ අවුරුද්දට තෑගි යනවා. එක කේක් ගෙඩියක් ගත්තාම ඒ කේක් ගෙඩිය ගම වටේම යනවා. මේ ගෙදරින් අර ගෙදරට දෙනවා, ඒ ගෙදරින් අනිත් ගෙදරට දෙනවා. අවසානට ගිහිල්ලා 3 මාසකින් විතර ආයෙ අර කේක් ගෙඩිය හම්බෙච්ච මිනිස්සයාගේම විතරයි. ඒ මිනිස්සයා කල් ලාංඡනයක් තියලා දුන්නොත් අනිවාර්යෙන් වාගන්න බෝ මේ කේක් ගෙඩිය තමයි. එතකොට පුස්කාලා තනිකර ආත්මලාභය උදෙසාද මන් දන්නේ මෝඩකම උදෙසාද කියලා මිනිස්සු කරන සම්ප්‍රදායික මෝඩකම්. එහෙම තමයි අවුරුද්ද බේරගන්න ගියේ දන්නේ නැතුව. අර ගෙදර ගෙන එක මේ ගෙදරට දෙනු, මේ ගෙදරින් ගෙන එක අර ගෙදරට දීලා තේ ටිකක් බීලා එනවා ගිහිල්ලා. සම්ප්‍රදායික මෝඩකම් රවට්ටන. දීපු එකත් මතක තියා ගන්නවා. දීපු එකට ප්‍රමාණවත් එකක් දෙන්න කියලා. මොනවද මේ කරන්නේ? අපිට අපි රැවටිලා අපි අනුන්ව රවට්ටමින් ජීවත් වෙන ලෝකයක් නේද? අපිත් එහෙම කළා. අපේ ඇඳුම පැළඳුම අනිත් කෙනාගේ ඇහැ රවට්ටන්නද? අපේ කතාබහ අනිත් කෙනාව රවට්ටන්නද? අපේ පැවැත්ම තව කෙනෙක් රවට්ටන්නද? වැඩක් නැහැනේ. තමන්ට පහසුව, තමන්ට රිසි පරිදි, තමන්ට සහනයක් ඇති වෙන විදිහට තමන් ජීවත් වෙන එකයි වැදගත්. කවුරුත් රවට්ටන්න ඉන්න ඕනේ නැහැ. නමුත් ප්‍රියමනාප විදිහට මිනිස්සු ජීවත් වෙන්න ඕන, අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. ඕනම දෙයක් වෙනතුනි මනසට නීතියක් හැදියට දෙන්න එපා. කුරුල්ලෙක් වගේ අලල කූඩුවේ දාලා හිර කරන්න එපා. මනස විවෘතව තියලා හදන්න ඕන. දරුණුනත් එහෙමයි. මනස විවෘතව තියලා හදන්න ඕන. දරුණුනත් එහෙමයි. විවෘතව තියලා අවබෝධය දෙන්න ඕන. සත්තු වගේ දන්වල් වලින් බැඳලා, ගස්වල බැඳලා හදලා වැඩ නෑ. එතකොට දන්වල කැඩිච්ච ගමන් එතනින් එහා එයා හැදෙන්න දන්නේ නෑ. එතකොට අර පිස්සු වලියෙක් වගේ වෙනවා. තමනුත් හැදෙන්න ඕන එහෙම. දැන් එහෙම නෙවෙයි අපේ සමාජෙ පුරුදු වෙලා තියෙන්නේ. ස්වාමියා විසින් බිරිඳව ගස් ලානවා, ගස් බඳිනවා. දන්වල් දාලා බෙල්ලට කකුල් අතරට දාලා තියෙන තෝ යන්නේ නැහැ, ඉරාට යන්නේ නැහැ, අර ගඩේට යන්නේ නැහැ, මේ ගඩේට යන්නේ නැහැ, පාට යන්නේ නැහැ, කවුරුත් එක්ක කතා කරන්නේ නැහැ. කතා කළා නම් ටෙලිෆෝන් ඔක්කොම නම්බර්ස් ටික බලලා තියෙනවා. ඒ බලන් දන්වල් දාලා සත්තු වගේ හදන්නේ. ළමයින්ටත් එහෙමයි. ඒගොල්ලන්ට ෆෝන් පාවිච්චි කරන් දෙන්නේ නැහැ. අග මේක 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 අවබෝධය දෙන්න ඕන. මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේකේ මේ වගේ තියෙනවා කියලා භාණ්ඩයක් දෙනකොට ඒකේ තියෙන සුභ අසුභ තත්ත්වයන් පිළිබඳව පූර්ණ අවබෝධයක් දෙන්න ඕන විවෘතව. ඊට පස්සේ ඒක තහන. ඊට පස්සේ ළමයා තාත්තට හොරෙන්, අම්මට හොරෙන් ඔන්න වැඩ කරන වැඩ පිළිවෙල පටන් ගන්නවා. ඊට පස්සේ හොරෙන් ඔක්කොම කරගෙන ගිහිල්ලා අවබෝධය නැහැනේ. ගිහිල්ලා අමාරු යට. ඊට පස්සේ ස්වාමියාට ගෙදර ආවම කලිසම් සාක්කු ටික බලනු, ෂර්ට් සාක්කු බලනු, ගඳ ඉඹල බලනු, කෙස් ගස් තියනවද බලනු. ඒ නෝනට කරන්න පුළුවන් ටික. යවන්න. හොම් මු චිත්‍රපටි බලපු ටික තියනවද බලනු. බස් ටිකට් තියනවද කියලා බස් ටිකට් එක චෙක් කරලා බලමු. අහනු මෙහෙ කොහෙද ගියේ කියලා. මොකට ගියාද මේ බලන්නේ. ඉතින් ඒක දාන බලක් වෙයි දාලා. මොකද අර ආචාර්ය බ්‍රහ්මවංශ හාමුදුරුවන්ගේ තාත්තා දුන්නු නිදහස ඒ දරුවට බ්‍රහ්මවංශ හාමුදුරුවෝ දාපසල දරුවා තාත්තා දුන්න නිදහස දෙන්න ඕන කෙනෙකුට මිනිස්සු බොහොම ලස්සනයි. පුතේ උඹ මොනවා කළත් උඹට මේ මගේ නිවස මගේ ගෙදර උච්චර නරක කෙනෙක් වුණා. මොනවා කළත් උඹට පැය 24 මැරලා පුතේ කිව්වා. ඉංගලන්තේ ඇමරිකාව වගේ රටවල් වල පොඩ්ඩක් ඇත්තන් තරහ ගියාම කියන දේ අහුවේ නැති වුණොත් get out කියලා එළවනවා දරුවෝ. ගිහිල්ලා එයා ඊට පස්සේ අවස්ථාවක් කරගෙන ජීවත් වෙන්න ඕනේ. මේ වෙන්නේ සම්ප්‍රදායක් තියෙන රටක මෙහෙදී දඬුවම් දෙන එක තියෙන්නේ නේ. මේ දඬුවම් දෙන එකද කරන්නේ? කානවා, බයිනවා, මේව කර. අර තාතකේ පුතේ මොනවා කරක් ඔබට පැය 24 මේ ගෙදර තොර කවුළු විවෘතයි. වහට මේ එහෙම තහංචියක් නැහැ. ආ හොඳ වැඩ කරන් නරක වැඩ කරා. බලන්න unlimited දරු සෙනෙහස. ඒ වගේ තියනවද කියලා බලන්න ස්වාමියා සෙනෙහස. ස්වාමියාට මහත්තයා ඔයා ගිහිල්ලා කාන්තාව තව එක්කෙනෙක් නෙමෙයි අර ඒකාසී කොසල් රජුරන්ට වගේ 500ක අන්තක්පුරයක් හිටියා. ඔයා මගේ ස්වාමියා. ඔයාට එන්න වෙයි 24 මේ ගෙදර පුළුවන්. කියන unlimited සෙනෙහසක් තියනවද ස්වාමියා කෙරෙහි? නැහැ. තෝ මරණෝ කියාගෙන ඉන්නේ. අහුවෙන්කො මට කියලා. භාර්යාවට ඔයා සතුටු වෙන විදිහේ කෙනෙක් එක්ක අනේ කෑමක් කාලා බීමක් කාලා වෙරළක ඇවිදලා විහිළුවක් කරලා ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනනම් හොටෙල් එකකට ගිහිල්ලා ඉන්න. කාමරයකට ගිහිල්ලා හරි කමන්නේ සන්තෝෂයෙන් ඔයා මගේ බිරිඳ කියන නිදහසක් දීලා තියනවාද? නෑ. අහුනොත් ඔය පට්ට ගන්නවා කියලා හිතාගෙන. කියන unlimited සෙනෙහසක් නැහැ. මාරියෝ යක්කු එක්ක තමයි වාසය කරන්නේ. නේද? මගේ සාමියගේ පුසේගේ මං ඇහුවා ඔයාගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවා අහුනොත් ඔයා මොකද කරන්නේ කියලා. මරණෝ කිව්වා. මං කිව්වා දැන් ඔයා ටිකක් අවුට්ටේෂන් යනවා නේද කියලා. ඔය ඉතින් මං ගියාද මම ඉතින් කන්න හම්බ කරලා දෙනවා. අපෝ එයාට ජොබ් එකක් කරලා කන්න හම්බ කරලා දුන්නොත් එහෙම එයාටත් එහෙනම් ගේ නිදහස හම්බ වෙන්නේ. එහෙම ටිකක් අමාරුයි. එහෙම බෑ. ତେକର මේ මිනිස්සුත් එක්ක මිනිස්සු ජීවත් වෙන එක ලොකු දෙයක් කියලා මට හිතුණා. ඒ නිසා කවදගහරි තමන්ගේ ස්වාමියා මැරුණාම මූණේ පොඩි ශාන්තිමත් ස්වභාවයක් සමහර ගාන්ධාවන්ගේ මූණෙන් ඇති වෙන්නේ අන්න ඒ වගේ යක්කු මහත්තුරු හිටියාම. මහත්යවරණ ඉච්චක හිනාවෙන් කියන්නේ සායනාස අපි මහත්යවරලා තුන් වාසයක්. හරි සන්තෝෂෙන් කියන්නේ. මම දැන් හරි ෆ්‍රී නිදාස්. වාර සන්තෝෂයක් තියෙන්නේ. සමහර මහත්තුරුන්ටත් එහෙම තියෙනවා. සායනාස යන්තම් ඇති අපි නෝනා. ඔව් දැන් හරිලා අවුරුද්දයි. මම හරි නිදාසේ ඉන්නවා මේ දෙවනි කසාද දෙකටත් කල්පනා කර කර ඉන්නේ කියලා. ඇයි එහෙම හිතන්නේ? සමහර දරුවෝත් ඉන්නවා. තාත්තා මැරිලා මම ඇහුවා මේ පුතේ දැන් සෑහෙන්න වට කනස්සල්ලක් නේද? වට මහන වෙන්න හිතෙන්නේ නැද්ද? කලකිරිලා කියලා. මොකටද හින්නත් කලකිරෙන්නේ? ගෙදර ඉන්නකම්ම මහ කරදරයක් නේ අපේ තාත්තා. මදාම බීලිනවා, ගානවා, අපි වෙනවනවා, බාන්ඩ් පොලේ ගහනවා. මෙයා හරි කරදරයක් කියලා හිටියා අපිට. නැදීච්ච එක මොනවද? මං හිතාගෙන හිටියේ මහාන වෙන්න කැමති නම් මහාන කරව ගන්න හරි එක්කන් ඇවිල්ලා තාත්තා නැති වෙලා මුළුම සංවේගයෙන් ශෝකයෙන් ඇති මේගොල්ලන්ගේ ශෝකයේ තුනී වෙන්න බර ටිකක්වත් කියන්න ඕන කියලා මේ යග හරි සන්තෝෂයෙන් ඉන්නේ තාත්තා නැති වීම ගැන. එහෙමද නැද්ද? මම රෝහලක ඉද්දි යා ඉන්න මැරෙන්නම ගිහපු ලෙඩෙක් ඉන්නවා. ඉතින් තව දුස මහත තරුණ මහත්මයෙකුත් ඇවිල්ලා හිටියා. මම ඇහුවා කවුද අර පනා දීන්නේ නැති වෙන්නේ කියලා. සයිලන්ස් අපේ තාත්තා කිව්වා. මම කිව්වා දැන් මෙයා මැරෙන්නව සයිලන්ස් තාපෑ කීපෙකින් මැරෙයි කියලා ඩොක්ටර්ස්ලා කියලා තියෙන මැරෙන්න දාලා තියෙනවා අයිනකට කිව්වා. මේ ඉතින් මම හව දුක නැන්ද. අනේ නේ සයිලන්ස් විහිින් මැරිච්ච මිනිස්සු බීලා 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 ඔක්කොම ටික දිය කරගෙන දැන් ඉවරයි විහිින් යන්නේ කරන්නේ නැහැ. දැන් ඉතින් මම අහුව ඒකම නේද දැන් ඔයත් කරන්නේ මිනිහත් බීලා ඉන්නේ වෙලාවේ මම අහුව ඔයත් ඒකම නේද කරන්නේ මම කෝ ඔයාගේ දරුවෝ කවදා කරි ඔයා ওই විදියට ඉදි ඔයාටත් ওই ටිකම කියයි මිනිහා ඩිම් වෙලා ඩිංගක් වෙලා හිටියා තාත්තට බනිනවා මිනිහත් ඒකම කරනවා ඇයි මේ අතරමං වූ ලෝකේ හැටි අනවබෝධිත ලෝකේ හැටි අවිද්‍යා ලෝකේ හැටි අපි මේ සමාජය තුළ හිටියා පින්නතුනේ ඔය සමාජෙ හිටියා අපි හොඳට බලාගෙන හිටියා මේ සමාජයේ කරන කියන පවතින ස්වභාවය මං ගම්පලන්තේ ගිහපු වෙලාවක මගේ පරණ යාළුවෝ ටික හම්බෙන්න ඕන කියලා මම යාළුවෝ ටික හොයාගෙන ගියා ආගෙන ගියාම එක යාළුවෙක්වත් නැහැ, පේන්නවත් නැහැ, පාරවත් නැහැ, කොඩකුවත් නැහැ. මම අවසානයේ ගිහිල්ලා පන්සලට ආව අර යාළුවෝ ටික මොකද කියලා. දැන් සායනාන්තර උන් දසාතේ පැනලා ඉන්නේ පොලිස් කාර්යගුඩ ගහලා ආයුධයක් උස්සගෙන දුවලා දැන් පොලිසියෙන් හැමතැන හොයනකෝ එකෙක්වත් නැහැ කිව්වා මේ පළාතේ ගොඩත් හොයන්න. සංගීත සම්දර්ශකයෙක්ද පොලිස් කාර්යයන්ට ගාලා ටීබනස් හොය කරන් ගිහිල්ලා. මං කල්පනා කරා දෙයියනේ මං හිටියනම් මමත් මේ කල්ලියනේ ඈ නව දිනාද 10 දාගේ කල්ලියක් කියලා කල්ලියක් හොයනවා ආයුධයක් උස්සලා එහෙම කල්ලියක් තමයි හිටියේ ඒ කාලේ හැටි පොලිස් කාර්යයකට හරි කොක්කක් ඇද ගන්නවා සංගීතයක් බලන්න යනකොට අද කොක්කක් අදිමු කියලා තමයි යන්නේ ඒ කියන්නේ කොක්කක් නැත්තම් කෑවේ නෑ වගේ ඊළඟේ හැපිලා කොක්කක් ඇද ගන්නවා ඔක්කක් ඇඳගෙන ගහ ගන්න අතර ඉතින් මේ මිනිස්සු මහ පාපිෂ්ඨ මිනිස්සු හිටියා. ඉතින් ඔක යාළුවෝ දිහා මේ යටින් බලාගෙන හිටියාම තේරුණා මේ සමාජෙ හිටියොත් මේ වගේ මේකෙක් තමයි මාත් වෙන්නේ කියලා හනික පැන්නා. අසේවනාච බාලාන බණ පොත් ටිකක් බල්ලා තිබ්බනේ පොඩි කාලේ මහාන වෙලා අවුරුදු 10 12න් මහාන වෙලා බණ පොත් බල්ලා තිබ්බා. එතකොට අපි දැනගත්ත මේ සමාජ විසඳුමට විසඳුම තියෙන්නේ ධර්මයෙන් කියලා. එතකොට අපි ධර්මයේ හොයාගෙන ආවා. හැබැයි පොඩියට හරි ධර්ම සංඥාවක් ඔළුවට වැටලා තිබුණ නැත්තම් යන්න පාවතක් යාර පේන්නේ නෑනේ. එයා ඒ ක්‍රියාවලියේ ඒ සමාජේ ඒ වටපිටාවම ඉන්නවා. ඒ නිසා හැම කෙනෙකුටම පොඩි කාලේ ඉඳලා දැහැමි ධර්ම මාර්ගයක් පෙන්වලා තියෙනවා. දහම්පාසල් අධ්‍යාපනයේට එහා පුංචි දරුවෝනක් කමන්නේ ගෙනල්ලා මෙහෙ වාඩි කරලා තියන්න ඕනේ. එතකොට ඒ කොල්ලෝ අහගෙන ඉඳලා එක වචනයක හරි ගැඹුරක් අහනවා. කවදක හරි මම මේක තේරුම් ගන්න ඕන කියලා අදහසක් පවා ඒගොල්ලන්ට පහළ වෙනවා. ලොකු ගැටලුවක් ඇති වුණාම ධර්මයෙන් විසඳුමක් හොයාගෙන කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි ධම්මං විනානත්ති සුඛානත්ත ධර්මය හැරෙන්න වෙන සැපයක් නැහැ. ඔබ නිරන්තරයෙන්ම මෝඩයන් අතර ජයග්‍රහණය මට එපා කියන තැනේ. ඔබ වාද කරන්නේ, ඔබ තර්ක කරන්නේ මෝඩයොන්ත් එක්ක ජය ලබන්නද? පිස්සුනේ කවදාවත් බෑ පඬිතෙකුට මෝඩයෙක් එක්ක සටන් කරලා ජය ගන්න. අහලා තියෙනවා නේද ගැමි වචනය මොකක්ද? එක මෝඩයෙක් එක 500 පඬිතුයෝ 500කට ජයග්‍රහණය කරන්න බෑ කියලා. අහලා තිනවනේ නේ? මෝඩයෙක් එක පඬිතුයෝ 500කට කතා කරන්න බෑ කියලා. ඒකේ අදහස් වෙන්නේ මොකද්ද? ජීවිතේට මෝඩයෙක් ජය ගන්න බෑ පඬිතුයෙකුට. පඬිතය හැමදාම පරාදයි. ඒ වෙනුවට අපි මොකද කරන්නේ? මෝඩයන් ඉදිරියේ අපි පරදින්න ඕන. මෝඩයන් ඉදිරියේ පරදින තරමට ඔබ ඔබ බුදුවරුන් අතර ජයග්‍රහණය ලබනවා. මෝඩයන් අතර ඔබ ජය ගන්න උත්සාහ කරන තරමට ඒ මෝඩයත් පරදවා යන මෝඩේ බවට ඔබපත් වෙනවා. ඔබ ලබන මෝඩයන් අතර ලබන ජයග්‍රහණයේදී අපිට පේන දේ මොකද්ද? ඒ මෝඩයටත් වැඩි මෝඩෙක්. මෝඩයන් අතර කවදාවත් ජය ගන්න යන්න එපා. දැන් ගෙදර මෝඩයෝ ඉන්නවද කියලා බලන්න. ඒ මෝඩියොත් එක ජය ගන්නව මෝඩියට ජය දෙන්න. ඒ මෝඩයට ඉඳ දෙන්න. තමගේ මනස ඍජු කරන්න, විපටිපන්න කරගන්න, ඥායපටිපන්න කරගන්න, සිහිය හොඳින් අවදි කරගන්න, ජීවිතය ලස්සන කරගන්න, හැඩ කරගන්න, කලකිරීම දුරු කරන්න, සංවේග සංතාප දුරු කරන්න, ළඟ බලන්න, දුර බලන්න, සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් දේවල් කරන්න. සහනශීලීව සතුටෙන් ජීවත් වෙන්න. පින්නතුනේ හොයලා හොයලා නිවන හොයාගන්න බෑ. හොයන නිසා තමයි නිවන වැහිලා තියෙන්නේ. දකින්න උත්සාහ කරලා කරලා දකින්න බෑ. දකින්න තැන තමයි නිවන වැහිලා තියෙන්නේ. හිතලා හිතලා නිවන දකින්න බෑ. හිතන තැන තමයි නිවන වැහිලා තියෙන්නේ. විඳලා විඳලා නිවන විඳින්න බෑ. විඳින තැන තමයි නිවන වැහිලා තියෙන්නේ. සංඥා කරලා 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 සංඥාව ගන්න බෑ. සංඥා ගන්න තැන තමයි නිවන වැහිලා තියෙන්නේ. සංකල්ප මවල 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 නිවන ගන්න බෑ. සංකල්ප ඇති කර ගන්න තැන තමයි නිවන වැහිලා තියෙන්නේ. එක එක හැඩයන් වලට බලලා 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 නිවන හැඩයකින් අල්ලන්න බෑ. හැඩ ඇති නිසා තමයි නිවන වැහිලා තියෙන්නේ. මමත්වයෙන් මොන විදියට හැදුනත් නිවන දකින්න බෑ. මමත්වය වරදක් කියලා තේරුම් ගත්ත තැනම නින්දෙන් අවදි වෙනවා. මමත්වය තමයි නිවනට බාධාව, සහනයට බාධාව කියලා තේරුම් අරගෙන යථාබෝධයෙන්ම ඇති වෙන තැනම පිපිනුතුනේ මලක් වගේ පිබි දෙනවා හිත. ආහෝ මේ මමත්වය තමයි මේ සියලු පීඩාවල් ඇති කරේ. මං ඒකෙ නිදහස්. ඔබට සියලු පීඩාවල් ඇති කරන්න ඔබේ මමත්වය. ඒ මමත්වය ඇතුළේ මොනවද තියෙන්නේ? තන්නිකර සංකල්පයක්, බොරුවක් තියෙනවා. මස් ගොඩකට, ලේ ගොඩකට, ඇට ටිකකට, නහර ටිකකට මම මම කියනවා. ඒව කොහෙන්ද ගත්තේ? බාහිරෙන් ගත්ත සංඥා ටිකකට මම 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 කියනවා. කොහෙන්ද ඒව ගත්තේ? ජීවිතේ තේරුම් ගත්තාම කරන්න දෙයක් මොකුත් ඉතුරු වෙනවද? මොකුත් නැහැ. කරන්න දෙයක් හොයන්නෙත් කරන්නෙත් මමත්ය. කරන්න දෙයක් ඉතුරු නැති නිසා කරන්න දෙයක් නැතුව වාසය කිරීම තමයි මමත්යෙන් දුරු වීම කියන්නේ. නොකරන්න දෙයක් හොයනවා නම් ඒකත් මමත්ය. අවබෝධ වුණාට පස්සේ කරන්න දෙයක් නැති නිසා සියලු කටයුතු අවසන් කොට වාසය කරනවා. රහතුන්ට දෙන පණිවිඩය මොකද්ද? රහතුන් මාගේ ශ්‍රාවකයෝ සියලුම කරයුතු කටයුතු අවසන් කොට වාසය කරනවා. ආයි තව කළ යුතු කාර්යයක් නැත. මම රහත් වේද කවදාවත්? මමත්වේ රහත් වෙන්නේ නැහැ කවදාවත්. සමහර අය හරියට දත් මිටි කාගෙන කල්පනා කරනවා මම රහත් වෙන්නේ. මම රහත් වෙලා එන්නම්කෝ උඩින් ගිහිල්ලා. මම රහත් වෙන්නේ නැහැ කවදාවත්. මම මාර්ගඵලයක් ලැබලා ගම පුරා ගිහින් කියන්න ඕන මම මාර්ගඵල ලැබුවා කියලා. කවදාවත් මම මාර්ගඵල ලබන්නේ නැහැ. ඔබට යම් ආකාරයකින් ධර්ම අවබෝධය නොවීමක් තියෙනවා නම් ඒකට දෝෂය ඔබ ළඟම ඇති බව වටහා ගන්න. ඔබේ දැක්මෙම තියෙන දෝෂයක් නිසා තමයි අවබෝධ වෙන්නේ නැත්තේ. සමහර අය ඒක හිතනවා මේ ඒක එක්ක දේශනාවේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් ඒක වෙන කාගේ හරි ප්‍රශ්නයක් කියලා නෑ. ඔබට සත්‍ය අවබෝධ නොවන්නේ ඔබේම දෝෂයක් නිසා. ඔබේ දෝෂය ඔබ නිවැරදි කරගන්න. එක්ක වීරිය අඩුයි එක්ක වැඩි. එක්ක ප්‍රඥාව අඩුයි එක්ක වැඩි. එක්ක සතිය අඩුයි එක්ක වැඩි. එක්ක ධර්මයේ පිළිබඳ අවබෝධය අඩුයි එක්ක වැඩි. මොකද අතිශයින්ම මධ්‍යයට පැමුණවා ගන්න සිත මේ සම්බරතාවය හොඳින් ආරක්ෂා කරන්න ඕන. ඒ කියන්නේ මමත්වය නැති වෙන මධ්‍යයට පැමිණෙන්න ඕන. එතකොට මධ්‍යය හදන්නේ මමත්වයෙන්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මමත්වය නැති වෙන මධ්‍යයට එන්න ඕන. අන්න නිවැරදි මධ්‍යය. මමත්වයෙන් යුක්ත මධ්‍යයකුත් හදන්න පුළුවන්. ඒ කියන්නේ අකුසලයි කුසලයි 50-50 දාලා 100-50 දාලා. ඒ මධ්‍යයේ නේ දැන් ඉන්නේ අපේ උපාසක මහත්තුරු කට්ටිය ඔක්කොම. සුරාමේරේ මජ්ජපමා දත්තාන. ඒ කියන්නේ මද ප්‍රමාණයෙන් ගත්තට කමන්නේ. කියන්නේ ටිකක් බිවට ගන්න කියන්නේ බෝතලයක් වගේ දෙනවනම් භාගයක් බිවට කමන්නේ නැහැ. මද්‍යනේ බැරල් එකක් තියෙනවනම් බැරල් භාගයක් බිවට කමන්නේ නැහැ. ඒකයි මද්‍යය. ඒ වගේ මෝඩ මද්‍යයන් හදන්න යන්නේ මමත්වයේ දුරවන මද්‍යයට. ඒ මද්‍යය මේ ලෝකෝත්තර මද්‍යය. ඒ නිසා තමයි අපි මධ්‍යේනොත් ඉවත් වෙන්න කියලා අනිත් දේශනාවන්වල කියලා තියෙන ලෞකිකයි මධ්‍යේන් ඉවත් වෙන්න කියලා. මේක මහා ඉෂිවරුන් මහා මුනිවරුන් මහා රහතන් වහන්සේලා ගත් මග ඔබ ගන්නේ. ඒ නිසයි ඔබේ ඥානයට මේකේ හරි ගැඹුරක් තේරෙන්නේ. මේ ධර්මයේ හැසිරීලා භාවිතා බහුලී කතා කරලා කොහොම හරි මේ ඥාන දර්ශනයට පැමිණෙන්න. අචින්තිය වූ ධර්මය ප්‍රශංසා කරන ස්වාමීන් වහන්සේ. අචින්තියේ සුපසන්නාන විපාකෝති අචින්තිය. ඔබත් විපාකයක් හැදියට අචින්තයට අනන්තයට අකාලිකත්වයට දවසින් දවස පැමිණෙනවා. එනිසා වෙහෙස වෙච්ච කිසි කෙනෙකුට කාලය අපති කියන්නේ මුළු ජීවිතේම ලැබුණු දායාදවලට වඩා වටිනා දෙයක් මට ලැබුණා කියලා සන්තෝෂ වෙනවා. බාහිර ගැටලු ප්‍රශ්නන් ඉතින් නැත්තේ නැහැ. දැන් ඔය අපි අදහන වඳින පුදන ඉල්ලන ශාස්ත්‍රවරුන්ට කොච්චර ගැටලු තිබ්බද නේද? බුදුහාමුදුරන්ට මොන තරම් ගැටලු තිබ්බද? ඒකේ වෙනස තියෙන්නේ ගැටලු වලට මුහුණ දීපු විදිය. ගැටලු නැති ජීවිතයක් හදාගන්න පුළුවන් කම නෑ කාටත් තියෙනවා. ඒව දැනෙන්නේ නෑ, ඒව ගන්නේ නෑ. ඒවා බාහිරයට පමණයි ගැටලු වෙන්නේ. අනිත් එකේ ගැටලු තමන්ගේ හිතෙන් විසඳන්න පුළුවන් බොහෝම ඉක්මනින්. ගැටලු නැති කර ගන්න කියලා මේ අඥාන ලෝකයේ මිනිස්සු මොකද කරන්නේ? ගැටලු වැඩි කර ගන්නවා. තමන්ට ගැහුවා කියලා ඉවරලා ඒක සංසිඳව ගන්න කරන්නේ ඊළඟට එයා ගිහිල්ලා ගහනවා. එතකොට ගැටලු වැඩි වෙනවද? ගැටලු වැඩි වෙනවා. තමගේ කෙනෙක් මැරුවා කියලා අනෙක් කෙනාව මරනවා. ලංකාවේ සෑහෙන්නනේ දේවල් වෙනවා. නහි වේරේන වේරාණි කියලා කියනවා. වෛරේන වෛරේන සංසිනේ කියලා. එහෙම යනවා. ඒක තමයි චණ්ඩිකම. කියන්නේ දුර පේන්නේ නැහනේ. නිකන් සත්තිරිසන් සතෙක්ගේ වගේ වෛරේ ක්‍රෝධය විතරයි තියෙන්නේ. ගැඹුරක් පේන්නේ නැහැ. නිකන් මම ජය ගන්න ඕන. ඒකේ හොඳද නරකද කියලා එකක් බලන්නේ නෑ. නිකන් ජය ගන්න ඕන. එච්චරයි. එහෙමද වුණා? ගෙදරත් නිකන් ජය ගත්තා නම් හරි. හොඳින් හරි නරකින් හරි නෝනට වඩා ලොකු යට හිටියා නම් හරි. එතකොට තමයි පුරුෂ ආධිපත්‍යය දෙන්නේ. නෝන ඇත්ත කිව්වත් හරි දේ කිව්වත් වැඩන්නේ නැහැ. ඒව වැඩන්නේ නැහැ. ඔපි හොඳින් හරි නරකින් හරි ඒක ආධිපති. ඊට පස්සේ ඉතින් මහත්තයා මල දවසට අන්න ඒගොල්ලෝ තමයි සන්තෝෂ වෙන්නේ. ආන්දරණ යාන්තම් අපේ වුණ මල සන්තෝෂයි දැන්. එහෙම නේ. මැද්දේ හිටියනම් හරියට සාධාරණත්වයේ තැන හිටියනම් ජීවිත කාලෙම නාහෙන් අඩඩා ඉන්නේ නේ. අනේ ආන්දරේ අපේ මහත්තයා මල මේකයි බම්බුගේ කියන්නේ. සන්තෝෂ වෙන්නේ නැතුව එහෙසම් කෙනෙක් මලාව සන්තෝෂ වෙන විදියට ඉන්නේ නැතුව හැමෝටම දුක හිතෙන සාධාරණත්වයක ඉන්නත් උරනේ. මැරිච්ච දවසට අනිත් අය දුක හිතෙන්නේ අඬන්න ඉදෙන සාධාරණත්වයක ඉන්න ඕනේ. එහෙම නිකන් ලොකු ඒකාධිපත්‍යයක ඉන්න එපා. මේ මං වගේ එහෙම ඉන්නවා. මං හිතන මම එහෙම නෑ. මම මැදියට ගන්න නෙමේ සැර වෙන්නේ. යහපතට ගෙනියන්නනේ. ඒක කවදක හරි ඉතින් තේරුණාම ඒගොල්ලන්ට සන්තෝෂයක් දැනේ. නිහඬ බව ගැන සොයන්න, නිහඬ බව කියන්න වචන සොයනවා තවම. නිහඬ බව ගැන කියන්න වචන සොයනවා තව මම. නිහඬ බව ගැන කියන්න වචන සොයනවා තව මම. තවම හම්බ වෙයි, හම්බ වෙන්නේ. නිහඬ බව ගැන කියන්න වචන කිසිදා හමුවන්නේ නැහැ, හමුවන්නේ නැහැ, හම්බ වෙන්නේ නැහැ. ඔබ ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසාම තමයි අපි මේ කියන්නේ, මං කියන්නේ මේ බොරු කියලා කියන්නේ ඒකයි. ඒක උපාසකම්ම කෙනෙක් කියනවා, හාමුදුරුවම කියනවනේ හාමුදුරුවෝ කියන්නේ බොරු කියලා. එතකොට ඉතින් අපි මේ බණ අහන්නේ කොහොමද කියනවා. ඇත්ත නේද? කියන්නේ ඇත්තට ගැඹුරු ඥානයක්, දාර්ශනික ඥානයක් ඇති බව කියන්නේ ඕක තමයි. මේක මම මේ සාමාන්‍ය ගිහියන්ට තියෙන ධර්මයක් නෙමෙයි. මේක දැඩි සම්පූර්ණ මේ යෝගාවචරයකට තියෙන ධමයක්. මේක හාමුදුරුවරු බණ අහන්නේ නැති හින්දා තමයි ගිහියන්ට කියන්නේ. හාමුදුරුවරු කාර්ය බහුලයි ඔයත්තන්ට වඩා. ගමේ කී දෙනෙක් මැරෙනවද? ගමේ කී දෙනෙක්ගේ මගුල් තියෙනවද? කී දෙනෙක්ගේ දාන තියෙනවද? කී දෙනෙක්ගේ පිරිත් තියෙනවද? කීයක් සමිති සමාගම් වලට යන්න ඕනද? පන්සලේ පොඩි හාමුදුරුවෝ කී දෙනෙක් නඩත්තු කරන්න ඕනද? පන්සලේ වැඩසටහන් කීයක් ඕගනයිස් කරන්න ඕනද? කීයක් මේ ඒවට දායකයෝ හොයාගන්න ඕනද? මහාන වෙනවට වඩා හොඳයි ගිහි වෙනවනම්. ඒ විදිහේ මහානකම් වලට වඩා මම බොහොම අමාරුවෙන් බේරිලා ඉන්නේ ඔයයි. තරහ වෙනවා. මල දවසකට හරි හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියා, මේ අකා හිටියට එක දානෙකට ගියේ නෑ කියලා. එක පාන්සුකුලකට මූ ආවේ නෑ කියලා. ඥාතිවරයා හරි කිව්වත් මම ටෙලිෆෝන් එකේ එහෙනම් නිවන් සුවත් වේවා කියලා කියනවා. මම මෙහෙම අහනවා, ආදාහනය කරන්න හාමුදුරු කීනමක් විතර ඉන්නවද? එතකොට කියනවා 25ක් විතර ඉන්නවා කියලා. ආ එහෙනම් ඇති. ඔය විභාගෙන්නේ මම මාදි ලෝක කන්නේ. ඒ විභාගිනේ කරගන්න. ඊට පස්සේ ඉතින් අර අමනාපයි. මට මොකෝ. ඔගොල් බයයිද කවුරු හරි මේක කළ නිසා මේක නොකොලොත් මෙහෙම අමනාප වෙනවයි කියලා කිව්වොත් එහෙම හරි මන්න නොකරම ඉන්න එහෙනම්. ඒ මොකද හේතුව? ඒ මිනිස්යාගේ මේ නිකන් බැඳීම හරි ලිමිටඩ්නේ. මේ උදව්ව නොකළොත් මං තරහ වෙනවා. හදිස්සියට ඇවිල්ලා 10000ක් ඉල්ලනවා. මේ 10000 නොදුන්නොත් අක්කා අක්කා නෙමේ, අයියා අයියා නෙමේ, මල්ලි මල්ලි නෙමේ, අපි තරහ වෙනවා. එහෙම මනසක් තියනවා කියලා දැනගත්තොත් ඔබ මොකද කරන්න තියෙන්නේ? දෙන්නම එපා. ඒ මොකද? උඹේ යාළුගමේ වටිනාකම 10000යි. ඒක නේද ඇත්ත? දෙන්නම එපා. ඒක නොදුන්නත් අප්‍රමාණ බැඳීමක් නම් තියෙන්නේ. දාන දාන්න මේ ලක්ෂයක් දෙන්න ණය වෙලා හරි. ඒකයි ක්‍රමය. හාමුදුරනේ එහෙම කරන්න ගියොත් ඉතින් ඔක්කොම තරහ කරගෙන තමයි නිකන් ඉන්නේ වෙයි කියලා. මොකද හේතුව? ඇත්ත කතාව හැම එක්කෙකුගේම වැලියු එකක් තියෙනවා. මහත්තයාගේ ආදරේ සහට ගෑම වෙලා දැක්කන්. දවස් දෙකක් උයන් නැතුව හිටියේ නම් ඕක තරහ වෙනවා. බලන්න දෙයක් නැහැ මිනිස්සුන්ට තරහ යනවද කියලා නිකන් ටෙස්ට් කරන්න ඕනේ. හැමෝටම තරහ යනවා. කේන්ද යනවා. ඒ වගේම හැමෝගෙම තියෙන බැඳීම හරි වැලියුබල් එකක් තියෙනවා. එක එක ගණන් ඉතින්. ලක්ෂින් කැඩෙන ඒවා තියෙනවා. ලක්ෂ පහින් කැඩෙන ඒවා තියෙනවා. දහයින් කැඩෙන ඒවා තියෙනවා. එක එක ගණන් වලින් තමයි ඒක කැඩෙන්නේ. ලෝකේ හරි මායාකාරී තන. ඒ නිසා තේරුම් ගන්න තමාට තමාවත් නැත. සදාකාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමයක් හොයන්න එපා. එහෙම උනොත් කියන්න වෙන්නේ සොයා නිකදම් දනව් පීරා සෙව් කාලේ සීනයක් කියලා තමයි අවසානේ කියන්නේ. ඒ බුදුහාමුදුරුවෝ නෙමෙයි ඒක කියලා තියෙන්නේ. ඒක අපිට කියන්නේ සුනිල් එදිරිසිංහ නේ. ඒ සුනිල් එදිරිසිංහගේ දහම් කරුණා. සදාකාලික නොවු ලෝකේ සදාකාලික වේ. තමාට තමාවත් නැත. එතකොට මොකද වෙන්නේ? හරිම නැචරල් ජීවත් වෙනවා. ස්වභාවිකව ජීවත් වෙනවා. අසනයි. ඒක දෘෂ්ටි නෑ. දෘෂ්ටි නැතුව ජීවත් වෙනවා. ජීවත් වෙන ක්‍රමයක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආහාර ගැනීම පිළිබඳව. ඔබ වහන්සේ පොල් කට්ටෙන් දෙකයිද දෝතෙන් එකයිද කොහොමද වළඳන්නේ කියලා ඒ කාලේ යෝගීන් බෙදාගෙන තිබුණා මේ කන විදිය. බුදුහාමුදුරුවෝ කිව්වා මට බඩගිනි වුණොත් මම පාත්‍රයක්ම වළඳනවා කිව්වා. බඩගිනි නැත්තම් වළඳන්නේවත් නැතුව ඉන්නවා කිව්වා. ටිකක් බඩගිනි නම් පොඩ්ඩක් වළඳනවා කිව්වා. ඇත්තටම වෙන්න ඕනේ ඒකනේ. බඩගිනි හැටියට තමයි කියනවා. පිපාසයත් එහෙමයි. වතුර වීදුරුවක් බොන පිපාස නම් වීදුරුවක් බිව්වා. වීදුරු දෙකක් බොන පිපාසයක් නම් දින දෙකක් බිව්වා. පෑයක් නිදාගන්න නිදිමතක් නම් තියෙන පෑයක් නිදාගත්තා. පෑය හතරක පහක නිදිමතක් නම් තියෙන පෑය හතර පහක් නිදාගත්තා. ඒ වුණාට ඉතින් බලන්න චෙක් කරලා සීනි වැඩිද සුග වැඩිද මේ මොනවද ප්‍රෙෂර් වැඩිද කියලා පොඩ්ඩක් චෙක් කරලා. නමුත් සාමාන්‍ය ක්‍රමවේදය. ඒ කියන්නේ යා ලිමිට් එකක් දාගෙන නෑ. හොඳින්ම කතා කරන්න ඕන. කරුණාවෙන් ඉන්න ඕන. යටහත් පහත් ඉන්න ඕන. හැමෝම පරාද කරගෙන ඉන්න ඕන. හැමෝටම වඩා ඉහළින් ඉන්න ඕන. පස්සෙන් ඉන්න ඕන. හරෙන් ඉන්න ඕන. මෙහෙන් ඉන්න ඕන. මෙහෙම වෙන්න ඕන. එහෙම නෑ. කොයිකත් කොහොමත් හොඳයි. හැබැයි නිකම්ම නිකමෙක් වෙන්න එපා. සේවය කරන්න. සත්වයාට ලෝකයාට සේවය කරන්න. වතුර බාල්දිය හරි වැටලා ඉන්න කූඹියෙක් හිටියොත් ගොඩින් තියන්න. මාළු එහෙම හිටියොත් ගොඩින් තියන්න එපා. මාළු පිට හිටියොත් දියට දාන්න. නැත්නම් අපේ කට්ටියගේ ආම්දුරු ගුවා එහෙම වතුර ගේ වැටලා ඉන්න කට්ටිය ගොඩින් තියන්න. මාළු ටික අතල ගොඩ තියන්න. ඈ පොළොව යට ඉන්නේ එහෙම ගැටවිල්ල අනේ මුන් පොළොව අස්සේ දුක් විඳිනවා කියලා ගොඩින් අරන් තියයි. ඒ වගේ මේ අකාරුණ ලෝකයේ කවුරු හරි කෙනෙක් කරුණාවන්ත වුණොත් එහෙම එයාට මුළු ලෝකෙම ගරු කරයිද? නෑ වෙනතුනේ. එයාට තමයි කියන්නේ බූරුවා කියලා කියන්නේ. එයාට මන්ද කියන්නේ බූරුවා. මම බූරුවා හරිය අහිංසක සතෙක් නේ. කරේ පටලනවාම ඕන බරක් කරගෙන යනවා. ඕන හෙල්ප් එකක් දෙනවා. ඕන උදව්වක් කරනවා බූරුවා. කොච්චර කරුණාව තිබුණත් හරි මධ්‍ය තැනකින් අවදි වෙන්න ඕන. අත්ත හිතං කත්තබ්බං තමන්ගේ යහපත වෙනුවෙන් තමන් ඉන්න ඕන පළවෙනි එක. පරහිතං ච කත්තබ්බං ඊට පස්සේ තමයි ඕප්ලෝ වෙන එකක් තමයි අනුන්ට දෙන්නේ. තමන්ගේ ටැංකිය විරිලා සතුට ඕප්ලෝ වෙන්න ඉඩ දෙන්න. ඕප්ලෝ වෙනවා කියන්නේ උතුරා යනවා. ආන්න එහෙම ඕප්ලෝ වෙන එක කියන්න කමන්නේ නෑනේ. තමන්ගේ පූර්ණත්වයේ සිද්ධ වෙලා ඕප්ලෝ වෙන එකක් දෙන්න. මිල මුදල් දාන්නේ වුණත් ඕප්ලෝ වෙනකොට දෙන්න. තමන්ගේ සෑහින ප්‍රමාණය තමන් ආරක්ෂා කරගෙන ඉන්න ඕන. ගොඩාක් අම්මල ලෙඩක් දුකක් අසනීප මොකක් ගැන හිතන්නේ ඔක්කොම මොනබුරාලට මිරිබිරිලට මූත්තලාට ආත්තලාට දීයලාට ඔක්කොටම දීලා අතේ සතේ බත් පෙකේ යන්න නෑ. ඊට පස්සේ තැන් තැන් වලට ගිහිල්ලා හිඟා කරනවා. කවුරු දෙන්නේ නැති කාලෙක. එහෙම නෙමෙයි හොඳට තමන්ට ඉතිරියක් ආරක්ෂාවක් තියෙන්න ඕන. තමන්ගේ ආයු කාලය පිළිබඳව තේරුම් අරගෙන මේ කාලේ ජීවත් වෙන්න මාසෙට 10000 ගානේ බස් කුලිය ගත්තත් මෙච්චර කාලයක් යනවා කියලා අන්න ඒ වගේ ගන්න ගෙතුරු කොට ගන්න. ඒකට අත්ති සුඛය තියෙනවා. මේ ඔක්කොම සම්පාදනය වෙනකොට තමයි මෝඩකම් නැතුව තියෙන්නේ. නැත්තම් අපි අය හිතන මේ තියෙන ඒ ඔක්කොම දේවල් අරගෙන අරයට මෙයාට දීලා 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 දැම්මහම හරි සන්තෝෂෙන් ඉන්න පුළුවන් කියලා. නෑ, මානසික පීඩා. එහෙම බෑ. දැන් හාමුදුරු කෙනෙක් හරි උන්වහන්සේට යම්කිසි පන්සල නඩත්තු කරගන්න පුළුවන් පහසු මට්ටමක් තිබ්බහම තමයි උන්වහන්සේට ඇත්තටම පීඩාවක් නැත්තේ. නැත්තම් හරි පීඩාවක් වෙනවනේ. ඒ ප්‍රමාණයට උන්වහන්සේලා ඒක හදා ගන්නවා ක්‍රමවේදය අවශ්‍යතාවයට අනුව. ආන් මේ වයින් සම්පූර්ණ වෙලා ආඩ්‍ය වෙලා ඔබ සතුටින්ද? බණහනායකමත් අපිට අහන්න තියෙන ඔබට සතුටුයිද දැන් කියලා. ඔබ සතුටින්ද ඉන්නේ දැන්? තමන්ගේ නෝන සරයි කියලා දුක් වෙන්න එපා. ඔක්කොම නෝනල ඔය වගේ තමයි කියලා හිතන්න. තමන්ගේ මහත්ය සරයි කියලා දුක් වෙන්න එපා. ඔක්කොම මහත්තුරු හැටි මේක තමයි පිරිමි ගතිය. තමන්ගේ දරුවා මෙහෙමයි කියන දේ අහන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. මේ ඔක්කොම දරුවන්ගේ හැටි. අනේ මේ දරුවා මොකද්ද? අර බිම්බිසාර රජතුමාට හම්බෙච්ච දරුවා අජාසත් ඌට වඩා මූ හොඳයි නේ කියලා සන්තෝෂයෙන්. තේරෙන්නේ නැහැ. එහෙම හිතාගන්න. අච්චර හොඳ වෙස්සන්තර මොනවද චුල්ලපදුම රජුරවන්න හම්බ වෙච්ච ගෑනු කෙනාට වඩා අනේ මගේ ගෑණි කොච්චර හොඳද මාව කන්දකින් පල්ලෙහාට දාම තල්ලු කරේ නැහනේ මේ කොළඹ පැත්තේ කඳු නැති හින්ද වෙන්නේ නැති කියලා සන්තෝෂ වෙනවා. හරි භයානක තැනක් වෙන්න තුනේ. මේ චින්තනයක් තියෙනවා, හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා මිනිසයාට. මේ හිතන්න පුළුවන් හැකියාවෙන් මේ මිනිස්සු අනුන්ට යහපත කරන අයත් ඉන්නෝ. ඒ හිතන්න පුළුවන් හැකියාවෙන් උපාය උපක්‍රම ශීලීව අනිත් අයට අයහපත කරන අයක් තියෙනවා. ඔය දෙකොල්ලම මේ සමාජය තුළ ඉන්නවා. සමචින්තනය අයහපතට පාවිච්චි කරොත් ඔබට අයහපත් මතක ටිකක් තියෙවි. අයහපත් මතක ටික අවදි වෙන්නේ ඔබ තුළමයි. වෙන කොහකටවත් අවදි වෙන්නේ නැහැ. ඔබේ වගාවට ඔබ මුං ඇට දාගත්තොත් මුං ඇට ඒවි. ඉරුංගු ඇට දැම්මොත් ඉරුංගු ඇට ඒවි. කඩල ඇට දැම්මොත් කඩල ඒවි. වී ඇට දැම්මොත් වී ඇට ඒවි. එහෙම නැත්නම් ඔබ පතොක් ඇට දාගත්තොත් කටු ඉදි පතොක් දාගත්තොත් ඒව තමයි මතුවෙන්නේ. එතකොට ඔබේ අභ්‍යන්තරයට ඔබ දාගන්න දේ ඔබ තුල පැලවෙනවා, අවදි වෙනවා. ඒ නිසා හොඳ මතකවලින් හොඳ ශාන්තිමත් ගුණයකින් වැඩ කරන්න. මොකද හෘද සාක්ෂිය තුළින් පිබිදෙන්න පටන් ගත්තාම ඔබවම ඔබ විනාශයට පත් කළා. පෙරේත භූත පිසාච නිර අපායන් වල ගිහිලා දුක විඳිනවා. අපේම සමහර පන්සල් වල නායක හමුරු ඉන්න පෙරේතයෝ මු පෙරේත පරම්පරා හතර පහ එක දිගට පෙරේත ඕන් තරම් ඉන්න පිට රටවල් වල ඔය නොයෙකුත් රජවරු පවා ඉන්න මහා රජවරු ඒ මාලිගාවල් ආධිපත්‍යයේ මලයක් මල පෙරේත වෙලා ඉන්න අහලා තියෙනවා නේද ඔය YouTube එකේ මේ කතන්දර දේවල් මේවා තියෙනවා. ඒ රජවරු මල පෙරේත වෙලා ඉන්න පෙරේතුන්ගේ ආයුෂ අවුරුදු 100යිද නෑ වෙනතුනේ. මල පෙරේත ජරා ආත්ම ලැබුවාම ආයුෂ කාල කොච්චරද? බුද්ධාන්තර ගණන්. ඒ කියන්නේ කවුතුම බුදුහාමුදුරන් ඉඳලා මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ. දැන් ඉස්සෙල්ලම මේ ආයුෂ ටික කෙටි වෙනවා. කෙටි වෙලා මොනම හරි හේතුවකින් ආයුෂ දික් කරන බෙහෙතක් හොයාගෙන ඉමින් හරි ආයෙ මිනිස්සු ශරීර වර්ධනයෙන් සහ ආයුෂින් වැඩි වෙනවා. මේක ඉස්සෙල්ලම වෙන්නේ කෙටි වෙලේ. ඔය දැන් කිව්වට ආයුෂ දික් කරන එක එකපාරට හොයා ගන්නවා කියලා ඒක කෙරෙන්නේ නැහැ. දැන් පේනවනේ අවුරුදු 1000කට අවුරුදු 10 ගානේ වගේ පොඩ්ඩක් අඩු වෙලා ගිහින් තියෙනවා. ඊටත් වැඩිද කොහෙද? 120ක් පරම ආයුෂ තිබ්බා ඒ කාලේ. ආනන්ද හැමදෙරේ 125ක් ජීවත් වුණා. 180 ජීවත් වෙච්ච අය හිටියා. ඒ කාලේ දැන් එන්නේ කොහමද? දැන් ගියේ 50 වැන්න ගම අංශුව 60 බොහොම අමාරුවෙන් 70 අන්තිමයි. 80 කියන්නේ බොහොම අවදානම් කලාපය. 80 පැන්න කියන්නේ ඉතින් රෙඩ් මීටර් තමයි. ඕන් ගියා මෙන් ගියා ඕන් ගියා මෙන් ගියා පළපය ගොඩපය ඉන්න හිටියෝ. ඉතින් මොනවද ඒ කාලෙට මේ තියෙන හීන අතහැරලා ගන්න. දැඩිව තියා කොහොමවත් ගන්න එපා. වෙන විදියක් හොඳයි කියලා බලාගෙන ඉන්න. බය වෙන්න ඕනේ. මේ පෘථුවියේ මේ අවකාශයේ ඕනම තැනක ජීවත් වීමේ හැකියාව ඔබ හදාගන්න එතකොට හරියි. කාන්තාරික ශේව භූමියක අභ්‍යවකාශයක ඕනම තැනක ජීවත් වීමේ හැකියාව හදාගන්න. තමාට තමාවත් නැතුව වාසය කරන්න ඔබට පුළුවන්ද? තමාට තමාවත් නැතුව වාසය කරන්න. ඒක මහා පුදුම සමාධියක්. ලෝකෝත්තර සමාධියක්. තමාට තමාවත් නැතුව වාසය කරන්න. මේක කරන්න ගියාම තේරෙයි මෙච්චර කාලයක් අපි සමාධිය ඇදුවේ තමාට තමා ඇතිවයි කියලා. ඔන්න දැන් තේරෙනවා තමාට තමා නැතිව වාසය කරන්න. තමාට තමාවත් නැතුව වාසය කරන්න. ධර්මයේ උපරිමය හෙඩ් එක එන්ඩ් එක ඒ ඒක ඔබ තුළ ප්‍රායෝගික කරන්න, ප්‍රත්‍යක්ෂ කරන්න. අමා සුවේ, අමා සැපේ. ඔබ මේ ධර්මය විඳිනව නම් තමයි මේ ධර්මය දේශනා කරන්න අපිට හිත. ඉස්සරහා මැට්ටෝ ගැටි මෝල්ලු ඉන්නේ කියලා තේරුම් ගත්තාම මට නිදි මතෙ හිටියා. ඒ හේතුව මේක ගන්න නෑනේ. ඒතොර ගන්න තියෙනකොට මොකද බීරියයින්ට වීණාව ආදනය කරන්නේ. වීණාව ආයෙත් ප්‍රේක්ෂකයෝ ඉන්න ඕනේ. ඒකට සන්තෝෂ වෙන්න ඕන. ඒක අගේ කරන්න ඕන. ඒකේ ප්‍රශස්තිය පේන්න ඕන. ඒ වගේ තමයි ඔබ තුළ මේ ධර්මයේ වින්දනය, ධර්මයේ සතුට තියෙන්න ඕන, ප්‍රමෝදය තියෙන්න ඕන. ධර්මයේ වින්දනය වෙනස් නේද අපි ලෝකයේ වින්දනයට වඩා දන්නවනේ. ඒව කියන්න ඕනේ හැම එකම නිවැරදි කර කර. ධර්මයේ වින්දනය අවේදිතයි. අවේදිතයි කියන එක තේරුම් ගන්න බෑ. අවබෝධ කරන් ප්‍රත්‍යක්ෂ කොට යථාභූත ඥාන දර්ශනයෙන් දකින්න ඕන. මේ වචන එකක්වත් සමහර අය වචන ගලපලා මේ වචනේ අරුත මේක, මේ වචනේ අරුත මේක, මේ වචනේ අරුත මේක කියලා වචනවල නිවැරදි අරුත් දෙන්න උත්සාහ කරනවා. එහෙම තියෙන පොත්වල ශාස්ත්‍රීය මට්ටම්වල. හැබැයි මතක තියාගන්න, ඒවත් සම්මත. ඈ ශාස්ත්‍රීය මට්ටමින් මේක තමයි නිවැරදි අරුත කියලා කියනවා. ඒකත් සම්මත. ඒකත් බොරු. නෑ අපිට ෆ අකුර හොයාගන්න බැරි වුණා. අපි පයන්නට මැදට එෆ අකුර දැම්මා. එතකොට ඒකත් සම්මත. ඉතින් සංඥා ඉස්පිලි පාපිලි ඔය ඉතින් මේ සුන්ගේ අවශ්‍යතාවලට අනුව තමන්ගේ සංඥාව අනිත් කෙනාට මාරු කරන්න ඉගෙනගෙන. ඉතින් ඒ සංඥාව අර ඇතුත් ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තේ නැති වුණොත් මෙහෙන් දවන සංඥාව එහි අය දන්නේ නැහැ. දැන් මට එනවා මේ කොහෙද රට රටවල සමහර රට රටවල භාෂාවන් වලින් මැසේජ් ආවම ඉතින් වියට්නාම් භාෂාව, බුරුම භාෂාව එමේ තියෙනවා. ඒ සංඥාව මම මේ දාගෙන නැති නිසා ඒ සංඥාව මේ මට කියව ගන්න බැහැ. ලෝකේ සම්මතයක් ඇති වුණාට පස්සේ ඉරි කෑල්ලක් අකුරක් මොනවා හරි පහළ වුණාට පස්සේ ඉතින් ඒ ඉරි කෑල්ල ඒ සම්මතේ අපි තොලුවට දාගත්තාම ඔන්න ආ මේ ඉරි කෑල්ලට මේක, මේ සංඥාවට මේක, මේ වචනයට මේක කියලා අවදි වෙන්න පටන් ගන්නවා. එහෙමනම් ලෝකේ සම්පූර්ණයෙන්ම තියෙන සංඥා අවදිවීමත් තුළ, ඒව තුළ දැඩි උපාදානයක් හටගන්නේ මමත්වයේ තුළ, අවිද්‍යාව තුළ. අන්න ඒ විදිහ තමයි මානසික කම්පණය. ඒ නිසා සංඥා ගන්න, සංඥා මාරු කරගන්න, සංඥා ඉගෙන ගන්න, දැඩි තණ්හා මාන දිට්ටි නැති කරගන්න, මේක තේරුම් අරගෙන ඉගෙන ගන්න. තේරණි? සංඥාව සංඥාව බව තේරුම් අරගෙන ඉගෙන ගන්න. මිරිඟුව මිරිඟුව බව තේරුම් අරගෙන ඒක දිහා බලන් ඉන්න. මේක මමෙක් නැති බව තේරුම් අරගෙන ජීවත් වෙන්න. මමෙක් ඇති බව තේරුම් අරගෙන අල්ලගෙන ජීවත් වෙන කෙනා අතරයි මමෙක් නැති බව තේරුම් අරගෙන ජීවත් වෙන කෙනා අතරයි වෙනසක් තියෙනවනේ. මෙයා බොහොම සැහැල්ලුවෙන් සහනෙන් මුළුදුව අවබෝධයෙන් ජීවත් වෙනවා. මෙයා දැඩි පීඩනයකින් මමත්තේ අල්ලගත්ත කෙනා දැඩි පීඩනයකින් ජීවත් වෙනවා. කාගෙන කොටාගෙන මරාගෙන පලි අරගෙන ඈ මේ පුදුමදේ. අයියට සැලකුවා මල්ලිට සැලකුවේ නැහැ කියලා අම්මා තාත්තගෙන් පලි ගන්නවා. හැදුව වැඩු අම්මා. මම බලන්නේ අරයටනේ සැලකුවේ ඕන දිහන් යනවා. එහෙම දරුවෝ ඉන්නවා. ඒ මොකක්වත් නැතුව හරි මධ්‍ය තැනක ඉන්න. බනින්න ඕන වෙලාවට බනින්න, කරුණාව හිතුනා කරුණාව දක්වන්න, නිදහසේ ඉන්න වෙලාව නිදහසේ ඉන්න. මොකුත් නැහැ ඉතින්. ඒ බනින්න හිතෙන්නේ නැහැ, මොකවත් නැහැ. සියල්ල ධර්මානුකූල ස්වરૂපයකින් ගලාගෙන යන පටන් ගන්නවා. කොහොම හරි තමයි නිදහසේ වාසය කරනවා. ආර්ය ශාවකයෙකුට තරහ ගියොත් තරහ ගියේ නෑ වගේ ඉන්නෙත් නෑ. තේරුණාද? ආර්ය ශ්‍රාවකයෙකුට තරහ ගියොත් තරහ ගියේ නෑ වගේ ඉන්නෙත් නෑ කියලා මං කියන්නේ නෑ ඒකට. මට ඕනේ නෑ. එපා. කරුණාව හිතුනාම කරුණාව නෑ වගේ ඉන්නෙත් නෑ. අවවාදයක් කරන්න හිතුනාම අවවාද නොකර ඉන්නෙත් නෑ මෙයා තරහ ගනී කියලා. කාරුණික වචනයක් කියන්න හිතුනාම මෙයා මොනවා හරි හිතයි කියලා නොකිය ඉන්නෙත් නෑ. බරිගින හිතුනහම ලැජ්ජාවට නොකා ඉන්නෙත් නෑ. බරිගින නැත්තං චාලිත්‍රිෂ්ඨ කරගන්න මොනවා හරි කණ්ඩ ඕන කියලා කන්නෙත් නෑ. චේනනේ ස්වභාවිකත්වයේ හැටි පොඩි ළමයා වගේ. එයාට බරිගින නම් කෑ ගැහුවා. බරිගින නැත්තං හොඳට සැපර නිදාගත්තා. පුංචි ළමයි. දැන් මේ ටික වැදගත් වෙන්නේ මේ මොකක් හරි සමාධියක් අරගෙන මේම මනස නිකන් ගල් කරගන්න එක නෙමෙයි කියලා දැන් තේරෙනවා නේද? අවබෝධයෙන් ඥාන සම්පයුක්තව අසංඛාරිකව වාසය කරන්න ඕන. සංස්කාර නැතුව වාසය කරන්න ඕන. ඥාන සම්පයුක්ත වාසය කරන්න ඕන. ඉතින් ධර්මයේ මහා සාගරය වගේ හාමුදුර හැමදාම දිනේ කියන හැමදාම කියන ඔහොම ඔහොම ඉතින් කී කියා යනවා. ඔහොම කී කියා කියලා කවදාකරි ඉතින් අවසානක දිනේකුත් කියපු දවසකුත් සටහන් වෙනවා. නේ මේ දිනේ විතරයි කිව්වේ. ඒ දිට්ට පස්සේ දිනයක් කියවුන්නේ නැහැ. ඈ එහෙම දවසකුත් තියෙනවා. ඉතින් මේ ධර්මයේ ගුණය, බුදුරජාණන් වහන්සේගේ ගුණය, ඒ ස්වરૂපය පෙන්වතුනේ ඒ කියලා ඉවර වෙන්නේ. ඒ කියලා ඉවර වෙන්නේ ඔබලා ඔබ ධර්මය දැකලා ඉවරුනාට පස්සේ. ඉතින් අලුත් කණ්ඩායම් වෙන එකම ධර්මයේ එකම ගුණය විවිධ හැඩ ස්වરૂප වලින් දේශනා කරන අවබෝධ කරගන්නකම් සත්‍යය. ඒ ධර්මය කියලා ගොඩාක් නෑ. මොකද එක වචනේ තියෙන සබ්බේ සංඛාරා අනිච්චය ඔච්චරයි. ඔන්න ඔය බුදුබණ පදේ තමයි පිනතුනේ විවිධ ආකාරයන් වලින් අනේකා ප්‍රකාර වලින් මේ දේශනා කරන්නේ. මොකද මේක ගන්න දෙයක් නෑ. අපේ ඒක ගුරුවරේ කියලා මෙයා කියලා මේගොල්ලන්ට තේරෙන්නේ නෑනේ. අවසානයේ මෙයා කියන මොකක්වත් නෑ යකෝ මේකේ. ඒවම කියනවා. මොකක්වත් නෑ බම් මේකේ. ඒවම කියනවා. මේ ඔළුව ගල් කරගෙන හොයනවා මේ ගැඹුරු ධර්ම කර්මය. අවසාන කියන මොකක්වත් නෑ බම් මේක ඉගෙන ගන්න දෙයක් මේකේ නෑ. මේක තේරුම් ගන්න කියලා කියනවා අවසාන. ඉතින් අපි ඔළුව පෙරලාගෙන ඉතින් හෙව්වා. මොකද හේතුව මේක දැනුම නෙමෙයි. මෙතන අර බැඳිච්ච සක්කාය දිට්ඨිය එළියට යනකම් තොලේ නටන්න ඕනේ. එළියට ගියාට පස්සේ බඩ සුද්ධ වෙලා ගියා වගේ තමයි. තුවාලයක් සනීප වුණා වගේ තමයි.